22 නේද? කරු අනුරුකුමාර් දිසානායකව තම 27 දෙක ප්‍රශ්න.
පොගරු කතාන නියෝජ්‍ය කතර විනාඩි 10කට කල් තිබ්බා. ඊට පස්සේ මොකද උනේ කියලා දැනගන්න කැමතියි අපි. කල් තිබ්බනම් මොකක් හරි ප්‍රතිඵලයක් අරන් ඉන්නိපේ.
ඔව් ගරු මන්ත්‍රීතුමනි, දැන් විශේෂයෙන්ම අද දවසේ අපේ කතානායකතුමා විදේශගත වෙලා ඉන්නේ. ඒ නිසා මේ දවස් තුනේම මම සහභාගී වුණා. මේ මොහොතේත් පාර්ලිමේන්තු ජාතික ප්‍රතිපත්ති අගයම් සතිය ක්‍රියාත්මක වෙන එකට ලතින් ඇමරිකාන් රටවල් ඇතුළු විදේශ නියෝජිතව කිහිප දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර එකේ විශේෂ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවයට සහභාගී වෙන්න මම සහභාගී වුණා. ඒට අමතරව විපක්ෂ නායකතුමත් එතනට සම්බන්ධ වුණා. ඒ නිසා තමයි මට සහභාගී වෙන්න ලැබුණේ. නමුත් මා ආවත් නැවත් කාර්ක සභාවේ සභාපතිතුමා ඉතාමත් හොඳින් මේ සභාවේ කටයුතු කරගෙන ගියා. ඉතින් කාටවත් අසාධාරණයක් කරන්න එහෙම අවස්ථාවක් අපි කාගේවත් හිතේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අනුව තමයි කටයුතු කරන්නේ. එහෙම මොන හරි ගැටලුවක් සම්බන්ධව තියෙනම් කතානායකතුමා පැමිණි වහාම ඒ වෙන සොයල බලලා ඒ අවශ්‍ය
මම කියන්නේ ඔබතුමා මේ සභාගර්භයේ කොතනක හරි ඉන්නේ නැති ඒක පිළිබඳ ප්‍රශ්නයක් මම මතු කරේ නැහැ. ඔබතුමා කොහෙද හිටියේ කියලා අපේ ප්‍රශ්න බවට පත් වෙලා තිබුණේ මේ නිශ්චිත ලෙස තොරතුරක් ලබා දීමට හැකියාව තිබියදී. ඒක ලොකු විස්තරයක් නෙවෙයි, ආයතන ගණනාවකින් ගන්න ඕන එකක් නෙවෙයි, සිද්ධ වෙලා තියෙන සිදුවීමක්. පෞගේ කාලේ ණය පොතුව ගත කිරීම සඳහා මේක අනිවාර්යෙන් සැලකිලට භාජනය කරන්න ඕන දත්තයක්. ඉතින් එහෙම දත්තයක් ලබා නොදීම පිළිබඳ ප්‍රශ්න තමයි මතු කරේ. ඒ නිසා තමයි අපි ඉල්ලා හිටියේ කතානායකතුමාගෙන් අමාත්‍යවරුන්ට ප්‍රශ්නකට කල්ගලීම සඳහා අවස්ථාව තියෙනවා. ඒක ඉඩක් තියෙන බයක සාධාරණ වෙන්න ඕන. එහෙම නැතුව සභාවට අවිල ඕන එකක් කල් ගන්නවා කියන එක යුක්තිසහගත නැහැ. ඒ නිසා තමයි අපි මුලසුනින් නියෝගයක් ඉල්ලා හිටියේ ඇමතුමාට නියෝගයක් දෙන්න. එක්කෝ අද එක්කෝ ඉතාමත් එළබෙන දිනේදී මේ උත්තරය ලබා දෙනවා කියන.
හොඳයි. ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙන කරු. සියඹලා පිට ඇමතුමා.
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඉතාමත් වගකීමෙන් කළ යුතු හැකි තරම් ඉක්මනින් කළ යුතු කාරණාවක්. හැබැයි කල් ගැනීමේ අයිතියක් අමාත්‍යංශයට තියෙනවා. ඒ වගේ අමාත්‍යංශයේ තොරතුරු ලබා ගන්නේ අදාළ ආයතන ප්‍රධානීන්ගෙන්. ඉතින් ආයතන ප්‍රධානීන්ටත් යම් අවස්ථාවක කල් ගන්න අයිතියක් තියෙනවා. දැන් මහා බැංකුව පසුගිය සතියේ පහුගිය මාසේ ඉතාමත් කාර්ය බහුල තත්ත්වයක පැවති ආයතනයක්. ඒ නිසා ඔවුන්ට කල් ගැනීමට යම් අයිතියක් තිබුණා. ඒ කෙසේ වුවත් කිසිදු නියෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ පාර්ලිමේන්තු වාර්යේදී අපි සති දෙකයි කල් ඉරුව අනිවාර්යෙන් මේ පිළිබඳ ඉතාමත් විස්තරාත්මක පිළිතුරක් දෙන්න අපි සූදානම්.
හොඳයි. බොහොමයි සතේ. ඔවලා කිරියල මැත්තමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සේවක අර්ථසාධක අරමුදල ගැන රටේ විශාල ආන්දෝලනයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා අධිකරණයේ නඩු යන එක නැත්තෝ මේ පාර්ලිමේන්තුව එක දවසේ. එතකොට මේ අර්ථසාධක අරමුදල ගැන තොරතුරු පාර්ලිමේන්තුවට ආවේ නැහැ. නඩු යන එක නැත්තෝ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. ඊට පස්සේ දැන් පාර්ලිමේන්තුව ආන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න. ඉතින් ඉතාමත් පැහැදිලි සත්‍ය වසන් කිරීමට ආණ්ඩුව විශාල උත්සාහයක් දරනවා. දැන් චබින්ද විජේසිරි මැදට තුම අවුරුදු 7කට කලින් වෙච්ච පාස්පෝර්ට් එකේ ප්‍රශ්නයක් ඇහුවා. ඒකටත් තව මාස දෙකක් කල් කරනවා. ඒතකොට මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැනේ. අධික පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්න කෙරේ ඇහැල්ලා තොරතුරු හෙළිදරව් කිරීමට අවස්තනවා. නඩු යන එක නවත්තනවා. මේක මොකක් හරි හංගන්න හදනවා. ඒකයි ප්‍රශ්නේ.
හොඳයි හොඳයි. ඔව් චමින්ද විජේසිරිවන්ත ඉතාමත් කෙටියෙන් කියනවා.
ඔය විදිහට ඉතා කෙටි කරන්නම්. දැන් අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායක කිව්ව කාරණේ පාස්කු පහරේ සම්බන්ධ ප්‍රශ්න අහන්න. ඒතර ගරු විජේ කතානායකතුමා ගිය සතියේ පාස්කු පහරේ සම දින තුනක් විවාද තිබුණා. ඒතර මේ ප්‍රශ්නය කල් ගැනීම අපි කමක් නැහැ කියමුකෝ. සාධාරණද? උත්තර නැද්ද? ඇමතිවරයාත් උත්තර දීලා දවස් තුනකට විවාද කරපු මේ ප්‍රශ්නේ අපිට අහන්න තියෙන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න නැහැ කියන කාරණේ කිව්වා. ඒක ඇයි කියලා කාරණේ. ඒකට උත්තරේ දෙන්න බැරි නම් අයිත ගරු නියෝජක කතානායකතුමනි මුලසුන කියන්නේ ලොකු ගෞරවයක් තියෙන ඔබතුමා ඉතාමත්ම මැනවින් මේක කරනවා. හැබැයි මේ මුලසුනේ සමහර නියෝග ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම පිළිබඳව හොයලා බලන්න. දැන් සීනුව නාද වීම විනාඩි 5ක් තියෙන ඕනේ. මීට පෙර දිනක සීනුව නාද වෙනවා. ආයි විනාඩියකින් සීනුව නතර වෙනවා. ඒතකොට ඒක මුලසුනද කරන්නේ මුලසුනේට උපදෙස් දෙන නාද කරන්නේ කියන කාර්ය පිළිබඳව අපිට මේක නිරීක්ෂණය වෙනවා. ඉතින්
ගෝමිසුතේ ගෙවින්දු කුමාරතුමා තුමත් අවසාන වශයෙන් තුමා
කතානායකතුමනි, මමයි ඒ ප්‍රශ්නය මතු කරේ මීට මාස 3කට පෙර තමයි ප්‍රශ්නේ බාර දුන්නේ. තාම සරල සංඛ්‍යාත්මක අගයන් තුනක් තියෙන්නේ. සේවක අත්සාද කරමුදලට 2022 වර්ෂයේ ගෙවපු ප්‍රතිලාභ වල
පොඩි කොටසක්
මහ බැංකුවේ නන්දලාල් මෙතිතුමා ඇතුළු පවත්තාගෙන යන මහ බැංකුවේ සේවක අත්සාදක අරමුදලට ගෙවපු පොලිය කුමක්ද, සේවා නියුක්තිගේ බාර කර අරමුදලට ගෙවපු පොලිය කුමක්ද කියලා. ඒක මාසයකට පෙර ආවමත් මාසයක් කල් ගත්තා පිළිතුරු නොදී. දැන් ආයෙත් කල් ගන්නවා. දැන්
මෙතුමා කිව්වා
මේක අමාරු වුණා. තොරතුරු ලබා ගන්න අමාරු කැටලුවක් නෙවෙයි. මේ තොරතුරු
ඉතාමත් කෙටියෙන් කියන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, පොඩි ඉල්ලීමක් කරන්න. අද සෑහෙන කාලයක් ගත වෙලා තිබෙනවා. රටේ බැරෑරුම් ප්‍රශ්නයක් ගැන අද කල්තැබීමේ විවාදයක් තියෙන නිසා
හොඳයි,
සභානායකතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා, කෑම පැය භාගෙත් හවසට පැයකුත් දික් කළා මේ විවාදයට අවස්ථාව දෙන්න
කියලා. ස්වභාවික එකඟයි. ඔව්, මේ ව්‍යාපාර මන්ත්‍රීතුමා ඉතාම කෙටියෙන් කියන්න.
අපි ගරු කරන අපේ නියෝජ්‍ය කතානායකතුමා, අපි ගරු කරන අමාත්‍යවරයා තමයි අපි සුසල් ප්‍රේමජාන්ත ඇමතිතුමා, ඒ වගේම අපි දිලුම් අමුණුගම ඇමතිතුමා. ඇත්ත වශයෙන්ම මෙතුමාලා උත්සාහයක් දැරුවා අපිට පළවෙනි පැය උත්තර දෙන්න මාර්ග සම්බන්ධයෙන් මම ප්‍රශ්නයක් ලුණු කරා. ඇත්තටම එකම එක අමාත්‍යවරයා මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඉන්නේ අපි සුසල් ඇමතිතුමා විතරයි. කැබිනට් එකේ කිසිම අමාත්‍යවරයෙක් ඇත්ත වශයෙන්ම මෙතන ප්‍රමාණවත් පරිදි ඇවිල්ලා නැහැ. එතකොට වගකීමෙන් කොහොමද අපි ඉදිරිපත් කරලා අපිට පෑයි හම්බෙන්නේ මේ ප්‍රශ්නකට උත්තර දෙන්න? එයිද අපි කියනවා කරුණා කරලා නියෝජ්‍ය කතානායකතුමනි, මේ කැබිනට් එකේ අමාත්‍යවරුන්ට අවම වශයෙන් මේ ප්‍රශ්න අදාළ අහන අයටවත් එන්න කියලා ඔබතුමාගේ නිර්දේශයක් දෙන්න කියලා
පිළිවෙලක් කළා. ගොඩක් වෙලාවට ගරු මන්ත්‍රීතුමා සහභාගි වෙනවා හදිසි අවස්ථා. දැන් ඊයේ උදාහරණයක් ඇටිට රේල්වේ එකේ හදිසි අවස්ථාවක් කළා. මහමාර්ග ඇමතිතුමා ඊයේ එතෙන්ට සම්බන්ධ වුණා. නමුත් සුසිල් ඇමතිතුමා ඒ වගකීම ඉෂ්ට කරා. එහෙම හඹු අවස්ථාවක තමයි මම දැක නිරීක්ෂණය වෙලා තියෙන නිසා මම ඒ වැරද්දත් නිවැරදි කරන්න කියලා උපදෙස් දෙනවා. විපක්ෂ නායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල් තමයි EPF ETF funds කියන්නේ, අර්ථසාධක අරමුදල් කියන්නේ. එතකොට මේ මොහොත වෙන විට IMF එකත් එක්ක රජයේ ගිවිසුමකට එළඹිලා තිබෙනවා. ඒ ගිවිසුම හරහා extended fund facility එකෙන් අපේ රටට අරමුදලුත් ලැබෙනවා. හැබැයි IMF එක second tranche එක නතර කරලා තියෙනවා. විවිධ කොන්දේසි සම්පූර්ණ කරේ නැහැ කියලා. මම පෙන්වන්න හදන්නේ IMF එකත් එක්ක negotiations වලට, සාකච්ඡා වලට, ගිවිසුමකට ප්‍රවේශ වෙනකොට මේ හැම කරුණු කාරණාවක් පිළිබඳවම තොරතුරු දත්ත ඒ සියල්ලක්ම දැනගෙනයි මේ ගිවිසුමට ප්‍රවේශ වෙන්නේ. තව අනික් කාරණාව, ගරු නියෝජ්‍ය කතානායකතුමා දන්නවද, මේ පහුගිය කාලේ IMF ගිවිසුම් වලට ප්‍රවේශ වුණු රටවල් වලින් මේ රටේ වැඩ කරන රටවල් වල පෙන්ෂන් ෆන්ඩ්ස් වලට, වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට, ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් වලින් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන්නට පියවර ගත්තු එකම රට ශ්‍රී ලංකා. එකම රට IMF එකට ගිය වෙන කිසිම රටක් වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට අත තිබෙ නැහැ. පෙන්ෂන් ෆන්ඩ්ස් වලට අත තිබෙ නැහැ. ඒකට පමණක් අත තිබෙ නැහැ. ඒගොල්ලෝ සමබරව අනිත් ක්ෂේත්‍රවලටත් බරක් පැටවුවා. දැන් ඔබතුමාලා මොනවද කරලා තියෙන්නේ? ප්‍රයිමරි ඩීලර්ස්ලට ඔබතුමාලා ලොකු සහනයක් දීලා තියෙනවා. මේ රටේ සුපිරි කෝටිපතියා, සුපිරි ධනවතුන් අත තියලා නැහැ. ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස්ලා, අපි කිමු බැංකින් සෙක්ටර් එකට අත තිබ්බ නැත්තේ රන් ඔන් ද බැංක් එකක් බැංක්ස් වුණොත් ප්‍රශ්නයක් කියලා අපි පිළිගමු එක එහෙනම්.
හොඳයි.
නමුත් ගරු කතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු විපක්ෂ නායකතුමා,
වැඩ කරන ජනතාවගේ ඉදිරි කිරීම වලට, අරමුදල් වලට, දහඩියේ මහන්සියෙන් කැපවීමෙන් ඒ ඉදිරි කරපු සල්ලි වලට මේ පික් පොකට් ගහපු වාන්නු මේක.
හොඳයි.
දැන් පික් පොකට් ගහලා ඒගොල්ලෝ කියන දත්ත නැහැලු. ඔව්. ඒ වෙනම දත්ත දෙන්න මාස ගණනාවක් අවශ්‍යද?
මොනවද
මේ විහිළුව?
කරු රාජ්‍ය
මන්ත්‍රීවරයා පැහැදිලි. මම කියනවා පැහැදිලිව, අපි හැමෝම මේ විපක්ෂයේ නැගී සිටිනවා මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන්. මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. එහෙම මේ ආණ්ඩුවට ඕනෝන විදියට සුපිරි කෝටිපතියන්ට සහන දෙන්නයි, ඒ අයව දිව්‍ය ලෝකයට යවන්නයි, අනෙකුත් පොදු ජනතාව පරලෝ යවන්නයි, එහෙම වරමක් නැහැ මේ ආණ්ඩුවට.
හොඳයි. බොහොම ස්තුතියි
ඔබතුමාට.
කරුවැමතුමා හැදලු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විපක්ෂ නායකතුමා කියන සියල්ලටම දේශීය ණය ප්‍රතිහෝගත කිරීමේ විවාදයේදී අපි පිළිතුරු ලබා දුන්නා. නිසා මේක දීර්ඝ පිළිතුරක්. හැබැයි මේ සභාවට සියලු කරුණු අපි පෙන්වා දුන්නා. මේ රටේ මේ විශ්‍රාමික අරමුදල්වල සමාජිකින්ට කිසිදු අවාසියක් නොවන විදිහට තමයි අපි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ නිසා නැවත පහු කතා කරන්න අවශ්‍ය නැහැ. මහා බැංකුවේ විශ්‍රාම අරමුදල්වල ලබා ගන්නා වරප්‍රසාද පිළිබඳ අපි ලබන පාර්ලිමේන්තුව හරි පැහැදිලිව ප්‍රකාශ කරන්න සූදානම්. හැබැයි වං වගකීමෙන් කියන්නේ අනිකුත් විශ්‍රාමික අරමුදල්වල සමාජිකින්ට කිසිදු අවාසියක් වෙන්න අපි කටයුතු කළා නැහැ.
හොඳයි. බොහොම ඉස්සර 27.2 යටතේ ප්‍රශ්න කරු
අනුරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම සීමලාපිටිය ගරු අමාත්‍යවරයා විසින් මේ ඉදිරිපත් කරන දත්තය වසන් කිරීම සඳහා දරන උත්සාහය කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද මම හිතනවා මහ බැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා ඔහුගේ අතින් මේ දත්තය අවස්ථා ගණනාවකදී පේපර්ස් ගණනාවක ලියන්නේ නැති. මොකද ඒ තරම් වැදගත් දත්තයක් මේ. මේ දත්තේ නැත්නම් නවීපතිව ගත කිරීම සලස්මට යන්න බෑ. කෙසේ වුවත් සියඹලා පිටියේ ගරු අමාත්‍යතුමා තිත්ත සියඹලාව බවට පත් කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. මට තේරෙනවා එතුමාගේ අසරණ භාවයේ. ඉතින් එතුමා ඊළඟ සතිය හරි විධිමත් පිළිතුරක් ලබා දෙයි කියලා අපේක්ෂා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොස්පේට් අපනයන කිරීම සමාගම් තුනකට නීති විරෝධී ලෙස පැවරීම සහ පොස්පේට් අපනයන ආශ්‍රිතව සිදුවීම් ඇති බරපතල අක්‍රමිකතා හේතුවෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 1971 භූවිද්‍යා සංරක්ෂණ දෙපාර්තමේන්තුව භූවිද්‍යා සිතියම් සැකසීමේදී අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ කිරිවැල්හේන ග්‍රාමයේදී ප්‍රථමයෙන් එප්පාවල පොස්පේට් අඩංගු ඇපටයිට් නිධිය සොයාගත්නෙමි. රට කුසකාර්මික රටක් වීම හේතුවෙන් මෙහි නිෂ්පාදනය 1973 පමණ වන විට ආරම්භ කරනවා. එම ඇපටයිට් ඛනිජ කුඩු කර දීර්ඝ කාලන භෝගවලට පොස්පේට් අවශ්‍යතාව සපුරා ගැනීමට මේ ප්‍රධානතම පරමාර්ථය වුණා. ලෝකයේ බොහෝ ඇපටයිට් මෙන්ම අප රටේ පොස්පේට් ඌනතාවය අඩු නිසා කෙටි කාලන භෝග සඳහා භාවිතා කළ නොහැකි. ඒ සඳහා SSP හෝ TSP බවට පරිවර්තන කළ යුතුයි. මේ සඳහා සල්පියුරි කම්ලය අවශ්‍ය වන අතර සල්පියුරි කම්ලය නොමැතිවද මෙහි ද්‍රව්‍යතාවය වැඩි කළ හැකි බව දේශී විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මා හිතනවා දැන්තමත් GSMB එකේ ඉන්න සභාපතිතුමා විසින් කලින් කරලද පත්‍රිකාව මේ ගැන සඳහන් වී තිබෙනවා. එඳ දැන්ත තියෙන පොස්පේට් අපිට කෙටි කාලන භෝගවලට පාවිච්චි කරන්න බෑ, දිගු කාලන භෝගවලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඒවා නැවත නිෂ්පාදනයකට ගියොත් කෙටි කාලන භෝගවලට අපි උපයෝග කරගන්න පුළුවන්. ඉන්සම එක වැදගත් සම්පතක් අපේ රට කුසකාර්මික රටක්. මට මතකයි ඔබතුමියත් අමාත්‍යන් සිටින කාලේ යම් ව්‍යායාමයක් දැරුව මේ පොස්පේට් නිදි ආශ්‍රිත යම් කර්මාන්තක ආරම්භ කරන්න ඉක්මුවේ පැත්තේ නේද? රයිට්. SSP හෝ TSP සෑදීමට අවශ්‍ය ප්‍රණාලේ පීටි සල්ෆියුරි කම්ල නිෂ්පාදනාගාරයේ වසාදමුන් ලැබුවා. ඒක තමයි ආරම්භය. 1990 දශකයේදී අනාගතයේදී කර්මාන්ත ඇමති සීවි ගුණරත්න ඇතුළු ආණ්ඩුව මේ ප්‍රිපෝටි මැක්ටොරන් සමාගමට විකුණා දෙන්නට උත්සාහ කළා. ඛනිජ ආශ්‍රිතව නිෂ්පාදනය හා කැණීම් සඳහා 1960 දශකයේ ආරම්භ කළාද රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව අහෝසිකොට ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතන ආරම්භ කළාද මේ විකිණීමේ පහසු සඳහායි. කෙසේ වෙතත් මෙම විකිණීම පුළුල් මහජන විරෝධතාවයක් මත පරිසර යුක්ති කේන්ද්‍රයේ මැදිහත් වී එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකු විසින් ගොනු කරලද SC ඇප්ලිකේෂන් නම්බර් මේ අංක 88.4 99 දරන නඩුවට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඔවුන්ගේ මානවිකම් කඩකර ඇතැයි බවට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 2010 ජූනි මාසයේදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ලැබුවා. ගරු කතාන නියෝජ්‍ය කතාන මා හිතනවා ලංකා ඉතිහාසයේ ඉතාමත් අපි කවුරුත් අධ්‍යයනය කළ යුතු අවධානය කළ යුතු ඉතාමත් වැදගත් නඩු තීන්දුවක්. මේ සම්පත් අපේ අනාගත පරම්පරාවට ආරක්ෂා කළ දෙන්නේ කොහොමද? මේ සම්පත් මානව වර්ගයාට පමණ දෛත්‍ය අනිසත් වර්ගයාට අයිති නැද්ද? මේ සම්පත් ගැනීමේදී ඇස් තියෙන පරිසර හානි පද්ධතීන් පිළිබඳව ලෝකයේදී තිබෙන නඩු තීන්දුව පිළිබඳව මා හිතන පිටු 79ක් විතර ප්‍රමාණයක යුතු ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් ලබා දෙන ලැබුවා. ඒ නඩු තීන්දුවෙන් අවසානයේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් උපුටා ගන්නමින් ආණ්ඩුව එහි භාරකාරීත්ව මිසක අයිතිකරුවන නෙවෙයි කෙනෙකු උපුටා දක්වමින් ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් දෙන ලැබුවා. මා හිතන මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුත් මේ රටේ ජනතාවත් ඒ නඩු තීන්දුව ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් සහ ගරු කිරීමක් ලෙස සලකන. මා හිතන්නේ නඩු තීන්දුව තිබෙන ඉස්සරවන්න අද ජීවිතුන් අතර නැහැ. ඔවුන්ට ඉස්තුතිවන්ත විය යුතුයි අපි කවුරුත්. මෙම නඩු තීන්දුවෙන් නිධිය විකිණීම අපනයනය ආදි ක්‍රියාවලියට ප්‍රථම රටේ පොස්පේට් නිධිවල ප්‍රමාණය සමීක්ෂණය කිරීම සඳහා GSMB ආයතනයේ තුනට පවරු ලැබුවා. ඒ කියන්නේ මේ ආයතන වලට පවරු ලැබුවා මේක නිධිය ඉස්සලා ඔච්චර රිසර්ව් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න කියලා. මෙම නඩු තීන්දුවෙන් වසර 20කට පසුව භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශ පමණක් එප්පාවල පොස්පේට් නිධියේ කොටසක් ප්‍රමාණ පරීක්ෂණය සිදුකර සමීක්ෂණ සිදුකරන ලද්දේ වාර්ෂික ව්‍යාපෘතියක් ලෙසිනි. මෙම කොටසේ පමණක් පොස්පේට් අඩංගු ඛනිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 24ක් බව අනාවරණය වුණා. එතන දැන්ට කරලා තියෙන කොටසේ මෙට්‍රික් ටොන් මිලියන 124ක් තියෙන බව අනාවරණය වුණා. මේ අතර GSMB ආයතනයේ පෞද්ගලික සමාගම් තුනකින් මේවා අපනයනයට යයි සඳහන් කරමින් වෙළඳ බලපත්‍ර තුනක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබුණා. ඒ කියන්නේ මේක දැන් දේශීය ප්‍රයෝජනෙන් ඔබ්බට ගිහිල්ලා මේ රොක්කොස්පේට් යැවීම සඳහා ට්‍රේඩින් බලපත්‍ර තුනක් ලබා දෙනු ලැබුවා. එතකොට මේ ට්‍රේඩින් බලපත්‍ර ලබා දෙනකොට විශේෂයෙන්ම මේ ට්‍රේඩින් බලපත්‍ර ලබා දුන්න එකක් ඉචිබන් ප්‍රයිවට් ලිමිටඩ්, මා දන්න කවුරුත් දන්නවා එක ගැන. ඊළඟ තමයි DM ට්‍රේඩර්ස් අංක 46 නිවන් දෙනිය පිළියන්දල. DM ට්‍රේඩර්ස් මතක තබා ගන්න මේ කවුද කියලා. ඊළඟ සමාගම තමයි දිසරු ඉන්ටර්නැෂනල් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ්. එතන මේ සමාගම් දෙක මා දන්න පරිදි සොහිරන් දෙනකොට ආයිත් සමාගම් දෙකක්. මේ එක් පුද්ගලයේ වර්තමාන අමාත්‍යවරයාගේ නෙවෙයි, ඉතු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට කටයුතු කරලා තිබෙනවා. වර්තමාන ආහාර සුරක්ෂිත පිළිබඳ කමිටුවේ උපසභාපතිවරයාට කටයුතු කරනවා. එතන මේක ඉතාමත් පැහැදිලි, මේ සමාගම් තුන තෝරාගත්තේ කොහොමද කියන එක මේක ඉල්දර කරන්න පළවෙනි කරුණ. මොකද මා ගාව තිබෙනවා ලේඛනයක්, විශේෂයෙන් මේ ලේඛනයේ සඳහන් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි, මෙම තුන් දෙනා තෝරාගෙන තිබෙන්නේ අදාළ අමාත්‍යවරයාත්, ඒ වගේම පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාත්, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාත්, ඒ වගේම ඒ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තමයි මේ ආයතන තුන තෝරාගෙන තියෙන්නේ. ඒ ආයතන සුන්දර සඳහා නම් මේවලා තියෙන්නේ ශ්‍රී ලංකා පොස්පෙට් මේ එප්පාවල පොස්පෙට් ආයතන විසින් නම් තුනක් ඒවන සමාගම් තුනක්, ඒ සමාගම් තුන තෝරාගන්න. දැන් අපි හිතමු ප්‍රතාවකාලික අපි මේක අපනයන කිරීම සඳහා පක්ෂපාතී කියලා. හැබැයි අපනයන කිරීම සඳහා පක්ෂපාතී නම් අපි ඒ සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඉල්ලුම් කරුවන් අපි තෝරාගත යුතු තිබෙනවා. හැබැයි මේ සමාගම් තුන තෝරාගත්තේ ලංකා පොත්පේ සමාගම විසින් අදාළ නිලධාරීන් කණ්ඩායමට ලේඛනයක් කරන මේ තුන් දෙනාට දෙන්න කියලා. ඒ අනුව මේ තුන් දෙනාට දෙනවා. ඒ තුන් දෙනාගෙන් ඇත්ත ගත්තොත් දෙන්නේ එක පවුලක රජයට ඉතාමත් අමාත්‍යවරුන්ට සම්බන්ධ එක්කෙනෙක් එයා අතේ තමයි මේ දෙකම තියෙන්නේ, අයියා සහ මල්ලියා අතේ. ඒ නිසා පළමු කොටම මේ තුන් දෙනා තෝරාගත්තේ කොහොමද කියන එක රටට එළිදරව් කළ යුතුයි. ඊළඟ තියෙන ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමීනි, යන සමාගම් තුනට මාසකට මෙට්‍රික් ටොන් 1000 බැගින් වෙළඳ බලපත්‍ර තුනක් ලබා දී තිබෙනවා. ඔවුන් ඒවා භාවිතා කොට අපනයන කරමින් සිටිනවා. ලෝක වෙළඳපොලේ ඇපටයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 300කට වැඩි පිටකර ඔවුන් අපනයන කරනු ලබන්නේ ඩොලර් 138ටයි. මා ගාව තිබුණා පහුගිය කාලේ ලෝක වෙළඳපොලේ ඇපටයිට් වල මෙට්‍රික් ටොන් එක වටිනාකම අපි ගත්තෝ 2023 අප්‍රේල් වල ඩොලර් 345යි, මැයි වල ඩොලර් 345යි, ජූනි වල ඩොලර් 345යි, ජූලි වල ඩොලර් 344යි, අගෝස්තු මාසේ ඩොලර් 342යි මෙට්‍රික් ටොන් එකක්. හැබැයි මේ සමාගම අපිට කියනවා ඔවුන් මේවා අපනයනය කරන්නේ මේ පොස්පේට් එකේ 30-40%කට ආසන්න ප්‍රමාණයක් ඇපටයිට් අඩංගුව තිබෙනවා. මේ සංහිතියෙම තිබෙන පොස්පේට් ලෝක වෙළඳපොලේ යන්නේ ඩොලර් මිලියන 340ට ආසන්න ප්‍රමාණයක. හැබැයි මේ සමාගම විසින් කියන්නේ මොකද්ද? මේ සමාගම විසින් කියන්නේ ඔවුන් ඩොලර් මිලියන 138ට තමයි මේක අලෙවි කරන්න කියලා. ඇයි ගරු මන්ත්‍රීතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ඒක හේතුවක් තමයි මේකෙන් 9%ක රාජ්‍ය භාගයක් ලබා දිය යුතුයි. දොරේ රාජ්‍ය භාගය ලබා දෙන්න මේකේ වටිනාකම තමයි ලබා දෙන්නේ. ඒතර මොකද කරන්නේ? මේකේ වටිනාකම හරි අඩකට වඩා අඩුවෙන් තමයි පෙන්වන්නේ. ඒක මේකේ තියෙන දෙවෙනි කරුණ. මොකද ඒ වගේම මම දන්නවා මෙම නමුත් ඔව් ලංකා පොස්පේට් සමාගම ලබා ගනුවේ රුපියල් 26000කට. අප රටේ රොක් පොස්පේට් ටොන් එකක් අලෙවි වනේ රුපියල් 26000. සාමාන්‍යයෙන් අපේ රොක් පොස්පේට් අපේ බව වැනි සමාගම් වල දෙනවා දේශීය වෙළඳපොළට. දේශීය වෙළඳපොළට දෙන්නේ මෙට්‍රික් ටොන් එකක් රුපියල් 26000ට. හැබැයි අපනයන කරන්නත් දෙන්නේ ඩොලර් රුපියල් 26000ට. සාධාරණද මේක? මම උපදෙස් දැනගන්න කැමති. 26000ට දෙන්නේ අපේ රටේ ගොවීන්ට, ඒක අපේ රටේ සම්පතක්. ඒ ගොවීන්ටත් ඒ සම්පත අයිති. ඒ ගොවීන්ටත් ඒ අයිති සම්පතෙන් පංගුවක් ලැබෙන්න ඕන. ඒ නිසා මොකද කරන්නේ? සමාගමෙත් ලාභේ තියාගෙන වෙළඳුගෙත් ලාභේ තියාගෙන අලෙවි කිරීම සඳහා මෙට්‍රික් ටොන් එකක් රුපියල් 26000ට ලබා දෙනවා. අද අපි ඩොලර් එකක් රුපියල් 315 කියලා උපකල්පනය කරොත් ඒ කියන්නේ ඩොලර් 82ට තමයි මේක දෙන්නේ. එතකොට එයා ඩොලර් 138 දෙනවයි කියලා කියනවා. ලෝක වෙළඳපොලේ ඩොලර් 340ට විකිණෙනවා. හරිද? එතකොට මෙතන මේ සමාගම්වල කණ්ඩායමත් මේ ගනුදෙනුව සිදුවෙන ආකාරයත් බලපුවාම මේක කිසිදු විනිවිදභාවයෙන් සිද්ධ වෙන ගනුදෙනුවක් නෙවෙයි. අපි අපනයන්ට පක්ෂපාත වුණා. මා පළමු කොටම මේ රොක් පොස්පේඩ් පටවණේකට යවණේකට මම මූලික වශයෙන් පක්ෂපාතින් නැහැ. මේක වැලියුවේට් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා විද්‍යා තාක්ෂණ මුතුමේ ඔබතුමේ කටයුතු කරන පරිශ්‍රණය කරා අවස්ථා තියෙනවා. ඒ ඔක්කොම පැත්තකින් දීලා මම අමුව පටවනම හරිද? මාසයකට 10000 ගන්න බලපත්‍ර ලබා දීලා තිබුණා. ඒ කියන්නේ සමාගම් තුන 30000ක් යවන්න පුළුවන්. හැබැයි ගරු මන්ත්‍රීතුමීනි, ගරු නියෝජක කතා නායකතුමනි, මාසයකට 30000ක් යවන්න පුළුවන් වුණාට, ඒ කියන්නේ මාසයකට 10000 ගානේ 30000ක් යවන්න පුළුවන්. මට මතක විදිහට 1000ක් මාසතු මාසයකට මෙට්‍රික් ටොන් 10000 බැගින්. හැබැයි සමාගමට කනින් දවසර දීලා තියෙන්නේ මාසයකට මෙට්‍රික් ටොන් 5000යි. ඒකද මේක කණීමේ අයිතිය තියෙන්නේ ලංකා පොස්ෆේට් සමාගමට විතරයි. ඒගලන්ට කණීමේ බලපත්‍ර ලබා දීලා තියෙන්නේ මාසයකට මෙට්‍රික් ටොන් 5000යි. ඒ කියන්නේ මාස 12ට 60000යි. මේගොල්ලන්ට බලපත්‍ර දෙනවා? ඔව්. ඔබතුමා උත්තරේම දෙනවා පස්සේ. නැත්නම් දැන් කියන්න කමක් නැහැ. ඔව්.
ගරු රාජ්‍ය අමාත්‍යතුමා,
කණීම් බලපත්‍රය ගන්නේ මහවැලි අධිකාරියනොයි බෝධ්‍යයකිනු.
ඔව්.
දැනට 2018 ඉඳන් මේ වෙනතේ කපණයනේ කරන්න කලින් 30000 ගානේ දීලා තියෙනවා. කැණීම් බලපත්‍රය 30000 ගානේ දීලා තිනවා. ඔබතුමා භූ විද්‍යායකෙනුයි මහවැලිනුයි ආන්.
මාගාව තියෙන බලපත්‍ර අනුව
නෑ. මේම කැණීම් බලපත්‍රය නිකුත්
මාගාව තියෙන බලපත්‍ර අනුව
30000 දීලා තිනවා.
හරි. මාගාව තියෙන බලපත්‍ර අනුව කතා නෑ.
ඔබතුමාට වැරදි තොරතුරක් කවුරුහරි දෙන්නේ නැති. දැන් ඔබතුමාට භූ විද්‍යායකට කතා කරලා අහන්න 2018 2019 2020 2021 2022 30000 ගානේ මහවැලිනුයි භූ විද්‍යායකෙනුයි දීලා තිනවා.
හරි. ගරු නියෝජක කතාන මාගාව තිබෙනවා. මාගාව තිබෙනවා එම සමාගම විසින් නිෂ්පාදනය කරලා තොග ප්‍රමාණය තිබෙනවා 40000යි. කැණීම් කරලා තියෙන 40000යි. එතකොට 40000 42000 43000 මට්ටමේ තමයි තිබෙන්නේ. මම ඔබතුමා පස්සේ පිළිතුරු ලබා දෙන්න. හරි පස්සේ උත්තර දෙන්න. හරි පස්සේ දෙන්න. ඉතින් වාඩි වෙලා ඉන්න කියනවා.
පස්සේ උත්තර දෙන්න.
කියනකම් වාඩි වෙලා ඉන්න පොඩ්ඩක්. එහෙම සාමාන්‍ය 27-2 ප්‍රශ්නේ මම ඇහුවාම අමාත්‍යවරයාට වැරදි තැන් තියෙනවා නම් නිවැරදි කරන්න පුළුවන්. මම කියන්නේ මෙතුමා පළමු මතාවට මම හිතන්නේ මේ උත්තරය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. එතුමාට පළවෙනි අවස්ථාවේ නේද නිවැරදි කිරීම කරන්න පුළුවන්. මම කියන්නේ අසත්‍ය නම් අසත්‍යය කියන්න පුළුවන්. උත්තරය දෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාට ඒ අවස්ථාව තියෙනවා.
හරි.
රයිට්. එතකොට මාගාව තියෙන පළමු මතාවේ තියෙන 1000ක බලපත්‍රයක්. ඒක 5000 දක්වා වැඩි කරා. ඔබතුමා කියනවා 30000ක්. රයිට් එක අපි තාවකාලික පැත්තකින් තියෙනවා. රයිට් 30000ක් තියෙනවානේ. නමුත් 10000 ගානේ මාසයකට මේ දෙකට බලපත්‍ර මේ තුනට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ 30000. හරිද? එතකොට 30000ක් යවන්න කීයද? ඒගොල්ලන්ට දෙන ඩොලර් 82ට රුපියල් 26000ට. ඒගොල්ල දෙන 138 තමයි ඒගොල්ල අපනයන කරේ කියලා. හැබැයි වර්ල් මාකට් එකේ 340 මෙට්‍රික් ටොන් එක ඩොලර්. එතකොට මොකද සිද්ධ වෙන්නේ? මේක සාධාරණද? අපේ සම්පත්. හරිද? මම කියන්නේ අමතුමා සම්පත් නෙවෙයි අපේ සම්පත්. අපේ සම්පත් සාධාරණ ලෙස රටට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා උපයෝග කර ගැනීම තමයි ආණ්ඩුවක වගකීම් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ට්‍රේඩින් බලපත්‍ර තුන ලබා දීම පිළිබඳවත් මේ අය තෝරාගත්තේ කොහොමද කියන එක පිළිබඳවත් ඒ වගේම ඩොලර් 82කට ඒගොල්ලන්ට දෙන්නේ ඇයි කියන එක පිළිබඳවත් ඩොලර් 138ද වර්ල්ඩ් මාකට් එකේ ගාන කියන පිළිබඳවත් කරුණු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම සැබවින්ම රටට FOB අගේ ඩොලර් 138ක් ලෙස පෙන්නුවද ඇත්ත වශයෙන්ම වුන් අලෙවි කරන මිල මේට වඩා වැඩි විය හැකියි. රටට ඩොලර් 138ක් ගෙන්නවා ඉතිරි මුදල විදේශ ගිණුම් වල තැන්පත් කරනවාද සැකයක්. මොකද අපිට සාධාරණ ඔබතුම දන්න ආයෝජන මණ්ඩලයේ අමාත්‍යතුමා දන්නවා අපේ රටේ සාමාන්‍ය සිද්ධ වෙදින් තමයි අණ්ඩ වැලියු කරලා අපනයනය කරන එක අද අපේ රටේ ඉතාමත් විනාශකාරී තත්ත්වයක්. ඒ නිසා බොහෝ අය කරන දේ තමයි ඇත්ත වටිනාකම් පෙන්වන්න නැතුව බහන්ඩ අපනයන කරලා ඇත්ත ඩොලර් ප්‍රමාණය ලංකාවට ගේන්නේ නැහැ. මට මතකයි එක වෙලාවක මහබැංකු අධිපතිවරයා කිව්වා ඩොලර් බිලියන 42ක් මෙහෙම ගෙනල්ලා නැහැ කියලා. එතන මේක අපිට සක්සුදස්සේ පැහැදිලිනේ. වර්ල්ඩ් මාකට් එකේ ඩොලර් මෙට්‍රික් ටොන් එක ඩොලර් 340ට යනකොට ඔවුන් අපිට පෙන්වන්නේ ඩොලර් 138 නම් එතනම පෙන්눔 කරනවා මෙතන ඇත්ත ගණන් පෙන්වන්නේ නැතුව වටිනාකම අඩු කරලා ඒ ඩොලර් විදේශ ගිණුම් වල තැන්පත් කරන බව ඒ පිළිම පරීක්ෂණ කළ යුතුයි. මේ වන විට ලංකා ප්‍රොස්පෙක්ට් සමාගම් කැණින් සිදු කිරීමට ඔන්න ඔබතුමා කීපී කරදී IML A 2470 සහ IML ඇරිලා B 1462 දරන බලපත්‍ර නිකුත් කර තිබෙනවා. ඔන්න මං ගාව තියෙන බලපත්‍ර අංක දෙක. අමතර බලපත්‍ර ඇතිනම් ඔබතුමා කියන්න. මම බලපත්‍ර අංක දෙක කියන්නම්. ඊට වඩා වැඩි අගයක් දුන්නම් ඔබතුමායි බලපත්‍රයේ අංක කියන්න. මා ගාව තියෙන අංක දෙක. IML ඇලිරක් A ඇලිරක් HO 2470 වහ IML ඇලිරක් B ඇලිරක් HO 1462 දරන බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේ එක් බලපත්‍රයක ටොන් 5000ක් සඳහායි. මේ වන විට ප්‍රොස්පෙක්ට් සමාගම් වසරකට දල වශයෙන් මෙට්‍රික් ටොන් 40000ක් ගැනීම කරන්න. මාගාව තියෙන සමස්ත දත්තයන් පෞගේ කාලේ පුරාවට කැණීම් කරලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 40000කට 42000 45000 අතර තමයි කැණීම් කරලා තියෙන්නේ මේක. ඒතර අපි මාසයකට 30000 දෙන මේ සමාගම් තුනකට. මන්ද 240000 අවුරුද්දකට. ඒ විතරක් නෙවෙයි. මේ වෙනකොට 30000ක් යවලා තිනවා. මාගාව තිනවා. මාගාව තිනවා දත්තයන් මේගොල්ලෝ යවලා තිනවා. ඒ කියන්නේ මේ සමාගම කලින් කියපු සමාගම ඒගොල්ලෝ යවලා තියෙනවා මෙට්‍රික් ටොන් 1250ක් එකක තව එකක් යවලා තියෙනවා 1300 2500ක් මේ අදලිස ගත්තොත් දැන්ට ආසන්න වශයෙන් විශාල ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් යවලා තියෙනවා හරිද එතකොට දැන් මෙට්‍රික් ටොන් එහෙම යවලා තියෙනවා සැලකිත ප්‍රමාණය එතකොට ඒක මාගාව තියෙන සමහර දත්ත යවපු ප්‍රමාණයන් පිළිබඳව ඊළඟ මේ தත්ත්වය තුල යවලා තියෙන මේ தත්ත්වය තුල පැන නැගින පහත ගැටලුවට අදාළ අමාත්‍ය පිළිතුරු ලබා දෙන නැත මා බලාපොරොත්තු වෙනවා එක පළවෙනි ප්‍රශ්නෙම මහාන ලංකා පෝට්ෆෝලිය සමාගම් නිකුත් කර කැණීම් බලපත්‍ර සඳහා පසුගිය වසර පහ තුළ එක් එක් වසර සඳහා වසරකට කැණීම් සිදු කළ හැකි ප්‍රමාණයක උපමනද අපි දැනගමු ඉස්සරලම පෞගිය අවුරුදු 5ක කොච්චර කැණීම් කරාද මේ ලංකා පෝට්ෆෝලිය සමාගම එතකොට අපිට දැනගන්න පුළුවන් 30000කට මේගොල්ලන්ට බලපත්‍ර ලබා දෙන්නේ කොහොමද කියලා එක මොකද දැන්ට කැණීම් බලපත්‍රයක් ලබා දෙලා තියෙන උන්ට විතරයි වෙන කාටවත් කැණීම් බලපත්‍ර ලබා දෙලා නැහැ දෙක භූවිද්‍යා සමීක්ෂණ පසල් කාර්යාංශයේ ගෙවන ලද රාජ්‍ය භාගයේ කොපමණද ද අපි දැනගමු මේ යවන අය රාජ්‍ය භාගයේ 9%යි ගෙවන්නේ. එතන 9% රාජ්‍ය භාගයේ කොපමණද? එතකොට අපිට දැනගන්න පුළුවන් ඒ රාජ්‍ය භාගය අපිට දැනගන්න පුළුවන් ඒ රාජ්‍ය භාගය අපිට දැනගන්න පුළුවන් ඒ රාජ්‍ය භාගයෙන් අපිට දැනගන්න පුළුවන් මේගොල්ලෝ යවලා තියෙන ගාණ. මාගාව වරායෙන් ගත්ත තොරතුරු අනුව තියෙන්නේ ඩොලර් 138 තමයි මෙට්‍රික් ටොන් එකක් යවලා තියෙන්නේ. ඕකෙන් 9% තමයි ගෙවලා තියෙන්නේ. ඊළඟ ඒ අනුව පසුගිය වසර 5 තුල කැණීම් සිදු කර ඇති කලින් ප්‍රශ්නෙට රාජ්‍ය භාගයේ කොපමණද ඒ අනුව පසුගිය වසර 5 තුළ කැණීම් සිදු කර ඇති ප්‍රමාණය කොපමණද 2000 ජූනි 2 ලබා දෙන ලද බුලන් කුලම නඩු තීන්දුවට අනුව ඇපටයිට් වත් ෆොස්ෆේට් අපනයන කිරීමට වෙළඳ බලපත්‍රයක් ලබා දෙනුයේ කුමන පදනමින්ද වෙළඳ බලපත්‍ර ලබා ගැනීම සඳහා එම සමාගම තෝරාගනු ලැබේ කුමන පදනමින්ද මේ සමාගම් තුන තෝරාගත්තේ කොහොමද එකක් සමාගම් දෙකක් එක පවුලකටයි ති අනිත් එක මම දන්නවා කවුරුත් ඒ සමාගමක් හරිද අයියා මල්ලිටයි ති සමාගම් මේ සමාගම් තෝරාගත්තේ කොහොමද ඊළඟ ලෝක වෙළඳපොලේ ෆොස්ෆේට් ප්‍රතිශතය 30-40 වූ ඇපටයිට් මිල කොපමණද මාගාව තියෙන ලෝක වෙළඳපොලේ වටිනාකම් එතුමට වෙන වටිනාකම් තියෙනවා නම් කියන්න පුළුවන් කොපමණද ඊයත සමාගම අපනයන කළාද මුදල කොපමණද එප්පාවල ෆොස්ෆේට් සමාගමෙන් එම සමාගම ෆොස්ෆේට් මිලදී ගනු ලබන්නේ කීයටද වෙන ෆොස්ෆේට් සමාගමෙන් ඒ සමාගමට දෙන්නේ කීයටද ඒ සමාගම යවලා තියෙන කීයටද වර්ල්ඩ් මාකට් එකේ මේ වෙලාවේ ෆොස්ෆේට් මෙට්‍රික් ටොන් එක ගාන කීයද ඊළඟ ප්‍රශ්නය පසුගිය වසර පහ තුළ ෆොස්ෆේට් ශ්‍රී ලංකාවෙන් අපනයන කර ඇති ප්‍රමාණය දින සහිතව කොපමණද අපනයන කරන රටවල් හා ලිපිනයන් මොනවාද අපනයන කළ සමාගම් සහ ඒට අදාළ වෙළඳ බලපත්‍ර හිමි සමාගම් මොනවාද භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය අපනයන සඳහා ලබා දෙන අපනයන බලපත්‍රෝ ලියකවිලි අස්සම් කර ඇති නිලධාරීන් කවුද ඔවුන්ගේ නම් මොනවාද එම ප්‍රමාණය මොනවාද කියලා මේ කරු සභාවට ගරු අමාත්‍යතුමා විසින් කරුණු ඉදිරිපත් කරන විට මා බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායක
ගරු රාජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට කුෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කළා. ඒ කුෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලෙත් ෆොස්ෆේට් එක තිබ්බේ එතුමා යටතේ. ඒ වගේම ඒ වෙලාවේ තිබ්බේ නැද්ද ඒ වෙලාවේ මම දන්නේ නැහැ කුෂිකර්ම තිබිලා මේ ඊයේ පෙරේද තමයි ආවේ. ඉතින් ඒකත් එකක් අල්ලපු එක තඹුත්තේ ගමේ ඉඳ ඔබතුමායි ගමේනේ. ඔබතුමා මේ ගැන හොයන එක ගැන බොහොම සතුටුයි මම. හැබැයි ඔබතුමා කියපු එක වැරදි ඔබතුමාගේ ඔය ඔෆිස් වලින් ඕගොල්ලොන්ගේ JVP එකේ දෙන තොරතුරු හරියටම අරගෙන කතා කරන එක හොඳයි. අනුර කුමාර මහත්තයා 40000ක් මේ වෙනකොට තාම 40000ක් අපනයනය කළා 4200යි අපනයනය කළා තියෙන්නේ. ඒක පිළිගන්න ඔබතුමා. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට මම උත්තරේ දෙන්නම්. මාරුවෙන් මාරුවට උත්තර දෙන්න ගියොත් මේක පැටලෙන නිසා ඔබතුමා කියපු විදිහට නැතුව මම පිළිවෙලට දෙන්නම්. මොකද මේ 21 27 2 යටතේ මේ ඊයේ හවස තමයි මේ ප්‍රශ්නේ ආවේ. හැබැයි අද උදේ උත්තර දෙනවා. මාස ගණන් ඉන්නේ. ඔව්. ඒක එන්න මාස ගණන් ඉන්නේ. ඉවලෙන්න. උණු උණුවෙන් දෙන්නම් උත්තරේ කියලා තමයි මම අද ආවේ. ඔබතුමාට උණු උණුවෙන් උත්තරේ දෙන්න තමයි මම ආවේ. ඔබතුමා කිව්වා මේ අවුරුද්දටම 40000යි අවුරුද්දකට 40000යි අවුරුදු ගානටම 40000යි පොස්ට්පේඩ් මේ මේවා නෑ 2018 26633යි 2018 26633යි පෝමිට් එක 2030යි 5000ක් මේ නිෂ්පාදනය කරලා නෑ එතන 5000ක් ඉතුරු වෙනවා 2019 32279යි අර පරණ පෝමිට් එකේ ඉතුරුත් එක්ක ඒ කියන්නේ 25000 ගිය අවුරුද්දේ 2018 ඉතුරු 5000ත් එක්ක 232279යි ඒකේ ආනයනය කළා තියෙනවා 32200යි අනුර කුමාර එමුතුමා පොඩක් ආගෙන ඉන්න GLP කිට් මාත්‍යෙන් ආගෙන වැඩක් නැහැ ඕක මේ ඒ නිසා 2020 30030යි අපි රටේ ඉම්පෝට් කරන්නේ නැහැ නේද දවස්වල එක්ස්පෝට් කරන්නේ නැහැ නේද දවස්වල ලංකාවේම නිවික්කේ 30000ක් දීලා තියෙනවා 2020 2021 20000යි නිෂ්පාදනය කළ තියෙන්නේ 20000යි 19791ක් අපි විකුණලා තියෙනවා ඊට පස්සේ 2022 24077ක් නිෂ්පාදනය කරලා තියෙනවා ඒ 30000යි ඔක්කොටම 30000යි මහවැලියට 30000යි මහවැලියට 30000යි මහවැලියෙන් දෙන්නේ 30000යි ඒකට අපි රාජ්‍ය භාගය ගෙවනවා භූ විද්‍යායකට 30000යි ඒකට අපි රාජ්‍ය භාගය ගෙවනවා එතකොට ඒක 30000 ගානේ තමයි මෙතෙක් දීලා තියෙන්නේ ඊට පස්සේ 2022 දී 24000 19000 අපි නිෂ්පාදනය කරේ දැන් 2023 ඔන්න ප්‍රශ්නෙට ආවේ 2023 මේ වෙනකොට 18461ක් අපිට නිෂ්පාදනය කළා තියෙනවා 2018 මේ වෙනකොට විකුණලා තියෙනවා 22011ක් ඇයි 4000ක් ස්ටොක් තිබ්බා මම ගන්නකොට 4000ක් ස්ටොක් තිබ්බා මොකද මේ ඒකම දේශීය සමාගම් තමයි අනුර කුමාර එමුතුමා එතෙක් ගත්තේ බව හේලික්ස් මේ රටේ තිබ්බ සමාගම් තමයි පොස්ට්පේඩ් ගත්තේ ගත්තේ කොහමද 100යි 200යි 300යි ටොන් එහෙම තමයි ගියේ මේක මම බාරගත්තේ කුෂිකර්ම අමාත්‍යාංශය තමයි තිබ්බේ තිබිලා තමයි මට පොස්ට්පේඩ් එක ගැසට් කළා දුන්නේ එතකොට අනුර කුමාර එමුතුමා මිලියන 150 කෝඩි ඔබතුමාගේ සහෝදර ඥාති හිතවත්තු වැඩ කරන්නේ පොස්ට්පේඩ් එකේ රුපියල් 3400ක් පොස්ට්පේඩ් එකේ ජීවත් වෙනවා වැඩ කරනවා එතකොට 150 කෝටි වෙලා තමයි මේක ගියේ ඊට පස්සේ මං කල්පනා කරා තවදුරටත් මේක හොඩි වෙලා යනවනම් දැන් ඔබතුමාගේ බුලංකොළම නඩු තීන්දුවත් එක්ක GFCM B එකේ වාර්තාවේ තියෙනවා මිලියන 24 මිලියන 24ක මේ පොස්ට්පේඩ් ස්ටෝක් එකක් එක තියෙනවා කියලා බුලංකොළම නඩු වාර්තාවේ තියෙනවා මිලියන 24ක තියෙනවා කියලා. එතකොට මිලියන 24ක් කියන්නේ අපි අවුරුද්දකට 30000 ගානේ ගත්තොත් 103යි හරන්න පුළුවන්. මාසෙකට 30000 ගානේ ගත්තොත් 360000යි හරන්න පුළුවන්. 360000 මිලියන 24කට යන්න අවුරුදු 100ක් ගත්තත් අවුරුදු 100ක් ගන්නතොත් ඒත් යන්න බෑ. ඉවර කරන්න බෑ. ඔය ටික කොටසකට. ඔය බුලංකුළම වාර්තාවේ GFCMB එක දීපු කැපැසිටි එක. ඒකම ඒ නිසා තමයි මම මේ ආයතනේ තියාගෙන ඉන්නවට වැඩිය මේ ඩොලර් අර්බුදයත් එක්ක එක්ක වහන්න ඕනේ එක්ක තියාගන්න ඕනේ. ඒ නිසා තමයි මම සයන්ස් ඇකඩමි එකේ සයන්ස් ෆවුන්ඩේෂන් එකේ නුයි භූ විද්‍යා එකේ නුයි ඉල්ලීමක් කළා. ඒ අනුව භූ විද්‍යා එක සයන්ස් ඇකඩමියටයි සයන්ස් ෆවුන්ඩේෂන් එකටයි ලිව්වා මේ නඩු තීන්දුව තියලා තිබ්බේ සයන්ස් ෆවුන්ඩේෂන් එකයි සයන්ස් ඇකඩමියයි තමයි කියලා තිබ්බේ. දෙන්න ඉතින් ඒ වார்த்தාව කැඳෙව්වා භූ විද්‍යාවකට ඒ වார்த்தාවම භූ විද්‍යාවකක නීතිපතියකට ඇරියා ඒ නීතිපතියකට ඇරියට පස්සේ නීතිපතියක තමයි මේක පබ්ලිෂ් කරන්න කිව්වේ ඒ අනුව භූ විද්‍යාවක මේක පබ්ලිෂ් කරා ඒ පබ්ලිෂ් කළා තමයි මේක අපි දෙන්න පටන් ගත්තේ පටන් ගන්න දැන් මාසෙක ආමාරයි. දැන් කෝටි 20ක් account එකේ තියෙනවා. ඕඩි වෙලා තිබ්බේ මිලියන 150යි. දැන් කෝටි 20ක් දැන් තියෙනවා account එකේ. ඒක වෙනම කතාවක්. ඔබතුමා කියන විදිහට අපේ රටේ සම්පත් විනාශ කළ සල්ලි අපිට අරන් ආවිල වැඩක් නැහැ. ඊළඟ එක. ඔබතුමා දැන් මේකට මම ප්‍රශ්න වලටත් උත්තර දෙනවා. නමුත් ඔබතුමා අහපු ක්‍රමවේදයට උත්තර දෙනවා නම් හොඳයි. මොකද පැහැදිලි විදියට. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේ තුන් දෙනෙක් තෝරගත්තා. අන්න කුමාර ඇමතුමා පෞගේ කාලේ ගණ්ඩ කවුරුත් හිටියේ නැහැ. තුන් දෙනෙක් ඇවිල්ලා පොස්පොයින්ට් ඉල්ලුවා. හරිද? කවුරුත් ගණ්ඩ හිටියේ නැහැ. තුන් දෙනෙක් ඇවිල්ලා පොස්පොයින්ට් ඉල්ලුවා. පොස්පොයින්ට් දුන්නේ මම එන්න කලින් 15,000යි 21,000යි. මම ආවට පස්සේ 21,000 30 15 38 27,000 කරා. ඒ වෙනකොටත් විකුණන්න බඩු විකුණන්න කවුරුත් හිටියේ නැහැ. තුන් දෙනෙක් ආව බඩු දුන්නා. මේකේ අන්න කුමාර ඇමතුමා අපි දෙන්න දෙපැත්තක් පටලවගෙන තිනවා. එක්ස්පෝර්ට් ලයිසන් එක දෙන්නේ භූ විද්‍යායක ලයිසන්. දැන් මේකේ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නයක් රාජ්‍ය භාගයේ. භූ විද්‍යා රාජ්‍ය භාගයේ වෙනයි අපේ රාජ්‍ය භාගයේ වෙනයි.
රකුමාර් දිසානා කමෙන්ටා
මම දන්නවද මේකේ සමහර ප්‍රශ්න ඔබතුමාට අදාළයි. සමහර ප්‍රශ්න අනෙක් ආයතනට අදාළයි.
ඔව්.
ඒක හරිනේ. හැබැයි ප්‍රශ්නේ සංයුක්ත වෙන්නේ ඔක්කොම අහපුවාමනේ.
ඔව්.
තොර තමයි මෙතන කාර්ය මණ්ඩලයේ වගකීම තමයි අදාළ කොටස් වලට අදාළ ටික යවලා මාතෘ දෙන්නවිල උත්තර දෙන එක.
හොඳයි.
මොකද මේ ප්‍රශ්නේ ඔබතුමාට බලපත්‍ර එනවා. ඔබතුමාට ඉල්ලුම් කරුවේ ආවා. මම දන්න මම මීට කලින් මම දන්නේ වෙළඳ ඉල්ලුම් පත්‍ර ඉල්ලන්න ඕන මෙතනින්. හැබැයි මේ සැරින්ලා පොස්ට්පේට් එකේ. සාමාන්‍යයෙන් අපේ රටේ කැණීම් බලපත්‍ර ඊට පස්සේ සමීක්ෂණ බලපත්‍ර
වැඩ
බලපත්‍ර ලබා දෙන එතනින්. හැබැයි ඔබතුමාගෙන් ඉල්ලලා අනෙක් ආයතනෙන් දීලා තියෙනවා. එනිසා ඉල්ලුවේ කාගෙන්ද දුන්නේ කාගෙන්ද කියලා තමයි මම අහන්නේ. එතකොට ආයතන දෙක සම්බන්ධ වෙනවා.
එන්න පොඩ්ඩක්. ඔබතුමා කියපු එක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මං අහන්නේ ඔබතුමයි මායි. ඔබතුමත් එක මම වැඩ කරන්න කැමතියි. ඔබතුමා වාරි මාර්ග කුෂිකාර මැමති කාලේ මං ඇල්ලේ සභාපති. ඔබතුමා වැව් දසදාස හදනකොට වැව් තිබ්බේ නැහැ බදුල්ලේ. ඔබතුමා ඇදුවේ වාරි මාර්ග ව්‍යාපෘති. හැබැයි ඒ වාරි මාර්ග ව්‍යාපෘති ඔක්කොම මම ගියා. හැබැයි ඔබතුමා තමුත් එකම මං බදුල්ලේ. හරිද? බඩු විකුණපු විදියයි, බඩු ගත්ත විදියයි, බඩු තිබ්බ විදියයි, යූරියා බෑග් වල පුපුරලා තිබ්බ විදියයි ඔක්කොම ඉතනින් අපිට අහගන්න පුළුවන්. මම මේ බොරුවට කතා කරන නෙවෙයි. හරිද? ඒ නිසා අපි දෙන්න ඕන අයියා මං ඔබතුමාගේ යටතේ වැඩ කරන්න කැමතියි. හරිද? මං ඔයාගේ පක්ෂෙට එන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒ නිසා මම කියන්නේ මේක අපි දුන්නේ අපි සමාගම් තේරුවේ නෑ අනුර කුමාර ඇමතුමා. අපි හිඟා කකා ඉන්නකොට ඕඩි වෙලා ඉන්නකොට සමාගම් තුනක් ඇවිල්ලා පොස්පේට් ඉල්ලනකොට අපි කරේ බිස්නස් එක. අපි කඩේ මුදලාලි පාන් ගෙඩිය තිබ්බොත් අපි වික්කා. අපිට පාන් තියාගෙන නිකන් ඉන්න බෑ. අපි බඩු වික්කේ. හරිද? ඇද? අපි මේ ස්ට්‍රෝක් කරගෙන 5000වල් සෙඩ් නෑ එක තෙමෙනවා. දැන් සෙඩ් එකක් ගහගන්න ඕන තව. ඉතින් අපි බඩු වික්කා. බඩු විකුණනකොට ඒක දැනගන්න ඕන භූ විද්‍යා එක. කීයටද ලෝකේ විකුණන්නේ? භූ විද්‍යාවකට මේ ඔක්කොම දෙන්න ඕන. භූ විද්‍යාවක දැනගන්න ඕන එක්ස්පෝර්ට් ලයිසන් එක දෙන්න කලින් ඩොලර් කීයට දෙන්නේ? ඔබතුමා අහන ප්‍රශ්නේ හරි. ඩොලර් කොහෙන්ද එන්නේ? කොයි රටේ? දැන් මේමයි. දැන් මේගොල්ලෝ පෙන්නලා තියෙන සල්ලි වලින් ඉන්දියාවේ 132යි. ඒක හරි. ඩොලර් 132යි ඉන්දියාව පෙන්නලා තියෙනවා. ඉන්දියාවේ කියලා. හැබැයි ඔබතුමා කියන්නේ ඇමරිකාවේ 300යි. ඒක හරි. 345යි. හැබැයි ඉන්දියා මෙතන ඉඳන් ඇමරිකාවට යන නැව් ගාස්තුයි. දැන් හොඳ උදාහරණයක් මගේ හෝටලේ ඇල්ලේ. මම කාමරේ 15,000 විපක්ෂනාගතුමා. හැබැයි booking.com එකේ 17,000ක් ගන්නවා. ඒ කියන්නේ කාමරේ 15,000 නම් 3,000ක් booking.com එකේ නිකන් වන්දෙන්න ඕනේ. මේ මම උදාහරණයක් කිව්වා. ඒ වගේ ඇමරිකාවේ මිලයි මේ මිලයි ඒව භූවිද්‍යායකේ කටයුතු. භූවිද්‍යායක දැනගන්න ඕනේ ස්පෝට් ලයිසන් එක දෙනකොට ඩොලර් කොච්චරක් ආනයනය කළා තියෙනවද රටට? කීයේ දෙහේ මිල දැන් භූ විද්‍යාවක ගන්න 9යි. භූ විද්‍යාවක 12ක් රොයල්ටි ගන්න බලා ඉන්නවා. ඔව් 109යි ගන්නේ දැන් රොයල්ටි 12ක් ගන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ අපේ අපි ඇවිල්ලා වෙළඳ ආයතන. අපි බඩු අපේ තියනවා නම් බඩු නිෂ්පාදනය කළා අපි විකුණනවා. අපි මේ තරේ අනුර කුමාර ඇමතුමා රජයේ සේවකවන්ට පරිගවන්න මිලියන 350ක් දෙනවා. අපි බජට් එකට මිලියන 350 අපි දෙන්න සූදානම් පොස්පෙට් එකෙන් ආණ්ඩුවට. ආණ්ඩුවට දෙන්න සූදානම් 350. සම මං අපේ ආයතනේ බිස්නස් ආයතනය. අනුර කුමාර ඇමතුමා කම්පැනියක් එවුවොත් අපි විකුණනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එන්න ස්පෝට් කරන වගකීම තියෙන්නේ භූ විද්‍යායකට ක්‍රමවේදය හදන්න ඕන. භූවිද්‍යායකත් පෙරටු ගාමිය කෙනෙක් ඉන්නේ. බොහොම අමාරුවෙන් ගත්තේ. හා නීති පරිගහට දෙපාරක් ගියා. ඔබතුමා දන්නේ එතන ඉන්න එක්කෙනායි පෙරටු ගාමිය කෙනෙක්. හරි අමාරුයි. ඒ නිසා මට පුළුවන් මේක වික්කත් එකයි නොවික්කත් එකයි පරිගත්තත් එකයි නැතත් එකයි අනුරාධපුරේ ඡන්දෙත් නෑ මට. නමුත් මට දීපු හැම ආයතනයක්ම පුළුවන් විදියට මේක ආණ්ඩුවෙන් නැතුව රුපියලක්වත් මේක කරගෙන යනවා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්න ටික වැදගත්. මම තව ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. දිගින් දිගටම උත්තර දෙන්න බැරි නම් ඊළඟ එක තමයි ඔබතුමා අහලා තියෙන ලංකා පොස්ෆේට් සමාගම රාජ්‍ය භාගයේ කීයක් ගෙවලා තියෙනවද කියලා. රාජ්‍ය භාගයේ මිලියන 223ක් අපි භූවිද්‍යායකට රාජ්‍ය භාගයේ ගෙවලා තියෙනවා. මහවැලියට ඊට අමතරව ගෙවන්න ඕන. පොස්ෆේට් එකෙන් අපි භූවිද්‍යායකට ගෙවලවා 223. භූවිද්‍යාකාරෝ දෙගොල්ලන්ගෙන්ම ගන්නවා. අපේ නුත් ගන්නවා විකුණන මිනිහාගේ නුත් ගන්න. භූවිද්‍යායක දෙපැත්තෙන්ම ගන්නවා. එසා ඒක තමයි ඒකට තියෙන උත්තරේ. ඊළඟට ඔය ලෝක වෙළඳ පොලේ 130 ගැන එක මම කිව්වා. අපි දැන් 27,000ට විකුණනවා 138. හැබැයි ඔබතුමා කව මේක වැලි වෙනද? මේ ලෝකයේ අනුර කුමාර ඇමතුමා ඔබතුමාව ජනාධිපති වුණ ලෝකයේ මිල දර්ශකයේ මනින්නේ සල්ෆියුරික් අම්ලය. ලංකාවේ සල්ෆියුරික් අම්ලය හදන්න බෑ තාම. ලෝකේ දියුණුව කියලා පිළිගන්නේ සල්ෆියුරික් අම්ලය. දියුණු රටක් හැටියට පිළිගන්නේ. හැබැයි අපේ සල්ෆියුරික් හැදුවා. අපිට වැලියුඩේෂන් කරන්න බෑ. අපි වැලියුඩේෂන් කරනවා. ඔබතුමා කියපු විදියට නෙමෙයි යන්නේ. ඔබතුමයි මායි දිනයක් දෙන්න මං එන්නම්. ඔබතුමා පිළිගන්න. ඇතුළට එන්න අපි පෙන්වන්නම්. මේ වැරදි විදියට දෙන තොරතුරු අපි දෙපැත්තෙන්ම වැරදි ඇති. මගෙත් අඩුපාඩු ඇති. ඔබතුමා ජේෂ්ඨ කෙනෙක් ඇටියට ඔබතුමා කියන්නේ මේම කරන්න ඇමතුමා. මේ විදියට කරන්න කියලා මම පිළිගන්නම්. ඒ හින්දා මේක වැලියුඩේෂන් කළා තමයි අපි දෙන්නේ. දැන් ඔබතුමා ඒ කතාවේදී කිව්වා සල්පියුරි කම්ලේ නැතුව වැලියුඩේෂන් කරන්න පුළුවන් කියලා. ලෝකේ කරලා තියෙන කිලෝ එකයි කරලා තියෙන වැලියුඩේෂන් සල්පියුරික් නැතුව කරන්න බෑ ටොන් ගානක්. සල්පියුරි කම්ලේ ගෙනල්ලා වැලියුඩේෂන් කරන්න මිලියන කීයක් මේ රටට අපිට පොස්ෆේට් එක ඕනද? මීට මාස 6කට කලින් හිඟානකපු ආයතනයක්. ඒ නිසා ඒවා වැලියුඩේෂන් කරන්න ලොකු මුදලක් ඕන. ආණ්ඩුව සෙඩ් එකක් ගහන්න මුදල් අමාත්‍යාංශයෙන් දෙන්නේ නැහැ. නාටාමි කෙනෙක් ගන්න මිටියක් උස්සන්න නාටාමි කෙනෙක් ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. ඒ නිසා මේ ඒක සල්ෆියුරික් අම්ලේ නැතුව වැලියුඩේෂන් කරන්න බෑ. ලෝකේ කොහොමත් එහෙම කරලා නැහැ. ඊළඟ එක තමයි ඔබතුමා කිව්වා මුතුන් මිත්තන්ට අපේ පරම්පරාවට මේක තියන්න ඕනි කියලා. මේක පරම්පරාවට තියන්න පුළුවන්. තව තියෙනවා එක කොටසක්. ඒකේ ඇස්ටිමේට් කරලා නැහැ. ඒක වැලියුඩේෂන් ඒක ඇස්ටිමේට් කරොත් තව බිලියන ගානක තියෙනවා එතන විපක්ෂ නායකතුමා. ඔබතුමාලා ජනාධිපති වුණොත් ඔබතුමාලාට මේක ලොකු සම්පතක්. ඩොලර් මේකෙන් හොයන්න පුළුවන් ලංකාවට ගේන තෙල් වලින් භාගයක්. මම ඉන්නෝන්නේ නැහැ. ඔබතුමාලායි කවුරු හරි දාන්න. ඔබතුමානේ මේක හදන්න ඕන නම් මං එවන්න සභාපති කෙනෙක්. අධ්‍යක්ෂක මණ්ඩලයක් අපි දෙන්න කරමු. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට වෙලා රටට මොනව හරි වෙනවනම් මේකෙන් ඩොලර් මිලියන 200ක් 300ක් රටට එනවනම් මේක තිබෙන්න නැහැනේ. මේ කුණුහරුපෙන් ඩොලර් එකක්වත් ආවෙ නැහනේ. ඈ මේකෙන් දැන් මිලියන 300ක් ඇවිල්ලා තියෙනවනේ අනුර කුමාර ඇමතුමා. 200ක් හරි එනවනේ මේ. දැන් මේක අවුරුදු 23ක් මොකක්වත් ආවෙ නැහනේ. ඩොලර් රුපියලක් ආවෙ නැහනේ. ඈ එහෙනම් ඔබතුමායි කතාව කියන්න මම තව ටිකක් කියන්න.
ලොකු වෙලාවක් දෙන්න බෑ. කාලය ගත වෙනවා අනුර කුමාර ඇමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි එකක් තමයි මේක අවුරුදු 90කින් ඉවර කරන්න බෑ. මම කියන්නේ අවුරුදු 90කින් ඉවර කරන්න ඕනෙත් නෑ. මොකද අපේ කුසකර්මාන්ත රඳාපවතින අවුරුදු 90ක් නෙවෙයි. ඊට වඩා දීර්ඝ කාලයක් අපේ රටේ කුසකර්මාන්ත රඳාපවතින නිසා මේක ආරක්ෂා කරගත යුතුයි. හරිද? ඊළඟ සල්පියුරි කම්මලේ අපි නිෂ්පාදනය කරමින් තිබුණා. දැනුත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මම දන්නවා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය එතන පරීක්ෂණ කරලා තිබෙනවා. අපි ඒ අගේ එකතු කළොත් දැන් මේ අපිට ගලාගෙන ඩොලර් සොච්චම් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් අපිට උපයා ගත හැකියි. ඒක තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ මා දෙවෙනි ප්‍රශ්නේ මේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ට්‍රේඩින් ලයිසන්ස් දුන්නේ කොහොමද කියලා. දැන් ගරු කතාන වේකිරියට ගිහලා පාන් ගන්න පුළුවන්. මොකද පාන් වලට බලපත්‍රයක් ඕනේ.
හරිද?
තමුන්නාංශගේ හෝටලෙට ගිහලා කාමරයක් ගන්න පුළුවන්. බලපත්‍රලාභියෙක් වෙන්න ඕනේ. හෝටලෙට බලපත්‍රයක් ඕන, ඉන්න කෙනාට බලපත්‍රයක් ඕනේ. හැබැයි මේ පුස්පීට් අපනයන කිරීම සඳහා බලපත්‍රයක් අවශ්‍යයි. ඒක තමයි මම අහන්නේ. මම ඒගොල්ලන්ගෙන් මේක අහලා තියෙනවා. ඒතර භූවිද්‍යා හා පතල් කණිම් කාර්යංශයෙන් හරිද? මෙම බලපත්‍ර තුන ලබා දුන්නේ කොහොමද? ඒතර මාගාව තියෙනවා ඒ බලපත්‍රය ලබා දුන්නු සාකච්ඡාව. ඒ සාකච්ඡාවේදී හරිද? භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය එහි ලේකම්තුමාට යවන ලිපිය තියෙන මාගාව. ඒ ලිපියට පැහැදිලිව තියෙනවා ඔබතුමත් ඉන්න සමන් ඒකනායක මහත්මයාත් ඉන්න අමාත්‍යංශ ලේකම් කර්මාන්ත අමාත්‍යංශ ලේකම්තුමියත් ඉන්න සහ පරිසර අමාත්‍යංශ ලේකම්තුමත් ඉන්න සාකච්ඡාවක් සිද්ධ වෙනවා. අන්නේ සාකච්ඡාවේදී තමයි මේ ආයතන තුන තෝරාගත්තේ කියලා. ඒ නිසාම මේ මා ලිපිය සභාගත කරනවා. හරිද? මා ලිපිය හැන්සඩ්ගත කරන කියලා ඉල්ලන මේක මාගාව තියෙන ලිපිය. හරිද? මෙතනින් තමයි මේ සමාගම් තුන තෝරාගන්නේ. හරි එහෙම නැතුව මේ පොස්පේට් ගේට්ටු ගාවට ගිහලා පොස්පේට් ඉල්ලපු අය නෙවෙයි මේ. ඊම ඉල්ලුවට වැඩක් නැහැ. කණ්ඩද? කණ්ඩනේ. මොකද ලයිසන් එකක් වුණා යවන්න. ඒතර මේ බලපත්‍ර ලබා දුන්නේ මා එකයි කිව්වේ එක පවුලක ඔබතුමා සම්බන්ධ නැති බව මම දන්නවා. නම් ඔව් ඔබතුමාට වැඩක් නැහැ. බඩු ගන්නෙන්නේ අයියාද මල්ලිද කියන එක වැඩක් නැහැ. ඒ නිසා තමයි මම අහන්නේ මේ ආයතනේ. මේක බඩු ගන්න එන්නේ මිනිහට ඉදිරිපත් කරන්න බිස්නස් කමිටියක්. බඩු ගන්න එන්නේ මිනිහට විකුණන්න පුළුවන් තමයි පුද්දලක දීපල. හැබැයි මේ රාජ්‍ය දීපල. හරිද? රාජ්‍ය දීපල විකුණ රාජ්‍ය දීපල පොස්පේට් නිධිය ගාවට ඇවිල්ලා බඩු ගත්තට ඔබතුමාට දෙන්න පුළුවන් කාට හරි. හැබැයි බඩු පිටරටට යවන්න බලපත්‍රයක් ඕන. මගේ දෙවෙනි ප්‍රශ්නේ බවට පත් වෙලා තිබෙන්නේ ඒ බලපත්‍ර ලබා දුන්නේ කොහොමද? ඒක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. ඒක ඔබතුමාට පිළිතුරු ලබා දෙන්න බැරි වෙයි. ඒක පරිසර අමාත්‍යතුමා පරිසර අමාත්‍යතුමා විසින් ඒ බලපත්‍ර ලබා දුන්නා කර කියන්න ඕන. දෙවෙනි එක තමයි මම කියන්නේ ඔබතුමා කියන එක ඇත්ත. රටවල් වල වෙනස්කම් තිබෙනවා. රටවල් වල දුර ප්‍රමාණය, ඒගොල්ලෝ පාවිච්චි කරන ප්‍රමාණය ඉල්ලුම් අතර වෙනස්කම් තියෙනවා. හැබැයි අද ගත්තොත් ලෝක වෙළඳපොලේ සාමාන්‍ය මිල අගය ඩොලර් 340 මෙට්‍රික් ටොන් එකක්. ඒක ඩොලර් 138ට අන්ඩර් වැලියු කරන්නේ ඇයි? ඒක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ බවට පත් උනේ අපේ රටේ පොහොර හදන කෙනා, අපේ රටේ ගොවිතැන් කරන කෙනාටත් මෙට්‍රික් ටොන් එක දෙන්නේ 26000ට. අපි පිටරට යවන කෙනාටත් දෙන්නේ 26000ට. ඒක සාධාරණනේ. හරිද? මොකද ඊට වඩා වැඩි මාකට් එකක් ලෝකේ තියද්දි අපි ගොවියට දෙන්නේ මේ අපි පොස්පේට් නිදී ගොවියට දෙන්නේ ඒ ගොවියට පුළුවන් තමන්ගේ පොහොර පොහොර සඳහා යන යෙදුම අඩු කරගන්න. ඒ නිසා අපේ සම්පතක් ඒක අඩු මිලට අපි ගොවියට දෙන්න ඕන. හැබැයි අපි එක්ස්පෝට් කරන්නත් ඕනේ ඒ මිලටමද? ඒකයි මගේ ප්‍රශ්නේ. ඒ නිසා ගරු කතාන මේ ගරු නියෝජකතුමා මගේ ප්‍රශ්නේ ඇත්ත සාධාරණ ප්‍රශ්නයක්. ඉතින් ඔබතුමා හදන්න සභාපති වුණොත් ඒක වෙනම බලමු. හැබැයි දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. පළවෙනි ප්‍රශ්නේ තියෙන මාමේ හදපු මා මේ මතු කරන ප්‍රශ්න තුන.
හොඳයි. ගරු ඇමතුමා පිළිතුරු.
මගේ කැඩියෙන් මම පිළිතුරු දෙන්නම්. අනුර කුමාර ඇමතුමා මම මුලින්ම කිව්වනේ බඩු ඉගුරේ අපි මේක මාසේ එකමාරයි රටට මේ අපනයනය කරන්න අවසරය ඇවිල්ලා. ඕකේ ඔය ලියුමට කලින් මේ මිනිතු බඩු ගත්තා අපි. හරිද? මේ මිනිතු බඩු ගත්ත මිනිතු බඩු ගත්ත ඉන්න ඊළඟ එක තමයි ඔබතුමා කියන ආවලාගේ කියලා. මං ඉස්සල්ලා පැහැදිලිව කව මං කාගවත් උප්පැන්න සාතික බලන්නේ නැහැ. බඩු විකුණන්න යනකොට. මට ඒ ආරයාගේ නෑ මෙයාගේද කියලා උප්පැන්න සාතික බලන්නේ
නැහැ. අඬ කුමාර මහත්තයා
මේ රටේ අපිට හොඳ අත්දැකීමක් තිබෙනවනේ. මේ රාජ්‍ය ටෙන්ඩර් ගන්න පුළුවන් කාටද, ගනුදෙනු කරන්න පුළුවන් කාටද, සතොස්සර බඩු දාන්න පුළුවන් කාටද, සම්පතක් මිලදී ගන්න පුළුවන් කාටද, පතලක බැනින් බලපත්‍රයක් ගන්න පුළුවන් කමං ඊළඟ දවසේ ආන මිනරල් සෑන්ඩ් එකේ අවසර දුන්නේ කියලා ඒවත් දීලා තියෙන කාටද කියන අපි දන්නවා. ඒ නිසා ඔබතුමාට උපන්න සාතික වැදගත් උනේ නැතුව රටේ ජනතාවට වැදගත්. ඒ මොකද මේවා ලබා දෙන්නේ කාටද? මේවට යම් රජියත් එක තියෙන හිතවාදිකම් ඥාතිකම් තමන්ගේ අමාත්‍යංශ මේ අමතුමාගේ ලේකම්වරට වැඩ කිරීම සුදුසුකමක් වෙලා තියෙනවා කියලා රටේ ජනතාව දැනගත යුතුයි.
ගරු රාජ්‍ය අමතුමා.
අමතුමා ආපු ප්‍රශ්නේ හොඳයි. මෙච්චර කල් හැබැයි පොස්පේට් එකක් තිබ්බද කියලාවත් අනුර කුමාර අමතුමාලවත් ඔය ඒ ඉන්න දිස්ත්‍රික්කේ කාටවත් නැහැ. මං පොස්පේට් එකක් ගත්තට පස්සේ පොස්පේට් එකක් තියෙනවා කියලාක දැනගත්ත කල් ලොකු දෙයක් නේ අනුර කුමාර අමතුමා. නේද? ඒ ගැන සතුටු වෙනවද? අනේ එහෙමවත් සතුටු වෙන්නකො මොකද නැත්තම් ඔක ඇදෙන්නෙත් නැහැනේ පොස්පේට් එක මං බාරගත්තාට පස්සේ මේක ඇදුනේ ඈ නේද නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් ඇදෙන්න එපා අනුර කුමාර ඇමතුමා දැන් ඔබතුමා තේ උපකල්පනය කරා ඔබතුමා මෝල්ටාවේ දැල්ලි දැම්මා කියලා කවුද කිව්වේ පෙරටුගාමි හැබැයි අපි ඒක පිළිගන්නේ නැහැ හරිද ඒ වගේ උපකල්පනය කරන්න පුළුවන් මිනිසුන්ට ඉතින් ඒකින්ද ඇමරිකාවේ විකුණන්නේ කීයේද අරක කීයේද කියලා මෙහෙමයි තව මාසෙයිනේ අනුර කුමාර ඇමතුමා දැන් වැඩ පිළිවෙල හදමු අපිට පුළුවන්නේ දැන් ඇමරිකාවේ මිලයි ඉන්දියාවේ මිලයි අරේ මිලයි මේ මිලයි අර වැඩ පිළිවෙල හදමු එච්චරයි උත්තරේ.
හරි, බොහොම ස්තුතියි. ඔව් කරුමන්තුමා,
සුති නියෝජ කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙලා ඉන්න සීතාවක ප්‍රදේශයේ ආරාධනා කන්ද කියන ප්‍රදේශයේ අවුරුදු 35ක 30 ජීවත් වෙලා ඉන්න ජනතාව අවුරුදු පවුල් 20ක මේ ඒ අයගේ අවුරුදු 30 ගණක් තියෙනවා, මේ හදපු ගෙවල් තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ පොලිසිය අසබඩ තියෙන ඉඩම, පොලිසියට යාබදෝ තියෙන ඉඩම ඉතාමත් මේ හදිසියේ ගිහිලා පොලිසිය නඩු දාලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ අයට ඉවත් වෙන්න කියලා. ඉතින් ඔබතුමා තමයි මේකේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා, මේ ටිරන් අලස් වැතුමාට හරි කියලා මේ පොලිසිය මේ ඉච්චර කාල අවුරුදු 35ක් ගෙවල් හදනකම් මේ අය කොහොමද ඉන්නේ, මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ගෞරවණීය අවධානය යොමු කරනවා.
හොඳයි,
මේක සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුවක් අරගෙන ඔබතුමාගේ මම ගෞරවයෙන් මේ මිනිස්සුන්ට සහනයක් ඉස්සර කරලා දෙන්න, මේ අයට මේ උසාවි නඩු දාලා එකපාරට ගිහිල්ලා මේ අයට ඔප්පු තියනවා, තිරප්පු තියනවා, මේ බලය පාවිච්චි කිරීම අනිසි ලෙස පාවිච්චි කිරීමක් තියෙනවා. ඔබතුමාට ගෞරවණීය අවධානය යොමු කරනවා මේ
සම්බන්ධයෙන්. අමාත්‍යාංශ නිවේදන මුදල් ආර්ථික
කතානායකතුමනි.
ඔව් ගරු
මන්ත්‍රීතුමා, හදිසියේ මේ ප්‍රශ්නයක් ඇහුවා, උසාවියේ තිබෙන නඩුවක් සම්බන්ධව මට කටයුතු කරන්න බෑ. නමුත් පොලිසිය වැරදි ආකාරයේ නඩුවක් පවරලා තියෙනවා නම් මේ කාරණය ගැන අපි අවධානය යොමු කරලා ඒ පුරවැසියන්ගේ අයිතිය සඳහා ඒ නඩුව සමතේකට පත් කර ගැනීමට අවශ්‍ය උපදෙස අපිට ලබා දීමට හැකියාව පිළිබඳ
හොඳයි ගරුමත් අගමැත්තුමනි. අමාත්‍යාංශ නිවේදන මුදල් ආර්ථික ස්ථායකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යමානි මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිසිය බලාපිටිය මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේ ස්ථාවර නියෝග 24 යටතේ ගරු අනුරකුමාර දිසානායක මැතිතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු කිලෝවොට් 500 දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විද්‍යුත් වාහන, විද්‍යුත් ද්විරෝධ රථ සහ CC 3000 එන්ජින් ධාරිතාවක් සහිත දෙමුහුන් විද්‍යුත් වාහනවල අර්ධ වශයෙන් කොටස් වලට ගල්වන ලද වාහන ආනයන කරන විට මිල රක්ෂණ ගාස්තු හා ගැල්කුලි වටිනාකම සඳහා ශුන්‍ය තීරිබදු ගාස්තු අනුපාතයක් 2025 අගෝස්තු 31 දක්වා අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් ආයතන විසින් සමාගමට ශුන්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන මෙන් මුදල් අමාත්‍යංශයට ඉල්ලීම් ඉදිරිපත් කර නොමැත. 1989 අංක 14 දරන නිෂ්පාදන බදු වරහඟතුල විශේෂ විධිවිධාන පනතෙහි 3 වගන්තිය අනුව එක් සමාගමකට පමණක් නිෂ්පාදන බදු පැනවීම හෝ නිදහස් කිරීම කළ නොහැක. එබැවින් වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අර්ධ වශයෙන් කොටස් වලට ගල්වන ලද වාහන කටල සඳහා ශුන්‍ය තීරුබදු ගෙවීමේ සහනයක් ප්‍රදාන කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැත. විදේශීය ආයෝජන ප්‍රවර්ධන කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මෝටර රථ එකලස් කිරීමේ අරමුණින් වසර 2ක කාලයක් එනම් 2025 අගෝස්තු 31 වන දිනතෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති හෝ එළඹීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් සහිත සමාගම් සඳහා කිලෝවොට් 500ක් බල ශ්‍රේණිගත කිරීමක් සහිත විද්‍යුත් වාහන, විද්‍යුත් ද්විරෝධ රථ සහ CC 3000 එන්ජින් ධාරිතාවක් සහිත විද්‍යුත් දෙමුහුන් වාහන සඳහා ශුන්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රජයේ ස්ථාවරය වේ. මේ පිළිබඳ වඩාත් පැහැදිලිව කරුණු තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අදාළ කැබිනට් පත්‍රිකාවේ. මේක මේ රජයේ පොදු තීන්දුවක්. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ගැසලින් ඩීසල් අභ්‍යන්තර දහන එන්ජින් සඳහා සහිත වාහනවලින් ඉවත් වී විදුලි වාහන සහ ප්ලග්ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන වෙතට සැලකිය යුතු නැඹුරු වීමක් වර්තමානයේදී ලෝකයේ අත්විඳමින් සිටී. ප්‍රධාන වශයෙන් පාරිසරික ආරක්ෂාව සඳහා විමෝචනය අවම කිරීමේ අවශ්‍යතාවය ඇතුළුව ඒක තමයි. නෑ මේක ඔබතුමා විතරයි, මේක රටක් දැනගන්න අවශ්‍යයි කතානායකතුමනි. මොකද මේ දැන් මට කියන්න අවසර දෙන්න. මොකද මේක දැන් මේ යම් පුද්ගලයෙකුට යම් සමාගමට වාසියක් දුන්නා කියලා අපි කියන්න උත්සාහ කරන්නේ. මම කියන්නේ මේ කැබිනට් මණ්ඩලය ගත්ත තීරණේ අරමුණ. ඒ සඳහා ඔබතුමා මට අවස්ථාව දෙන්න. ඔබතුමා දැනගත්ත රටත් මේක දැනගන්න එපයි. ඒ නිසා මේ ප්‍රධාන වශයෙන් පාරිසරික ආරක්ෂාව සඳහා විමෝචනය අවම කිරීමේ අවශ්‍යතාවය ඇතුළුව බොහෝ සාධක මගින් මෙම පරිවර්තනය මෙහෙවනු ලබයි. විශේෂයෙන් ප්‍රවාහන හා බලශක්ති උත්පාදනය යන ක්ෂේත්‍රයන්හි ශුන්‍ය කාබන් විසඳුම් සෙවීම වේගවත් වෙමින් පවතී. එක කාරණයක් මේ පාරිසරික ආරක්ෂාව සඳහා අපිට වැඩි වැඩියෙන් මේ විදුලි වාහන සඳහා යොමු වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දෙක, තවද දේශගුණික විපර්යාසය හා ආමන්ත්‍රණය කරනු ලබන නීත්‍යානුකූල ගිවිසුමක් වන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් සභාව ඇත. මෙම එකඟතාවය යටතේ වර්ෂ 2030 වන විට තිරසර ගමනාගමනයේ 30%ක පමණ විද්‍යුත්කරණය සඳහා කටයුතු කිරීමට ගිවිසුමට අත්සන් කළ රටවල් කැපවී සිටිති. අපි පැරිස් ගිවිසුමට අත්සන් කරපු සමාජිකයෝ. ඒ නිසා අපි බැඳිලා ඉන්නවා 2030 වෙනකොට අපේ ගමනාගමනයේ 30%ක් විද්‍යුත් ගමනාගමන විද්‍යුත් මේ ක්‍රමවේදයට යන ගමනාගමන අපේ වාහන බවට ඉලෙක්ට්‍රික් වාහන බවට පත් කරන්න. තුන, ගැසලින් ඩීසල් අභ්‍යන්තර දහන එන්ජිම සහිත වාහන සඳහා සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් 12,000ක් සහ එක්සත් ජනපද ඩොලර් 15,000ක් අතර පිරිවැයක් දැරීමට සිදුවන අතර විදුලි වාහන එක්සත් ජනපද ඩොලර් 20,000 සිට 25,000 දක්වා පරාසයක පිරිවැයක් සහිතව පැමිණි. විදුලි වාහනවල එන්ජින් වල ගාන වැඩි. විද්‍යුත්කරණය සිදුවන අමතර 30% වියදම සලකා බලන කල විදුලි වාහන දේශීය ක්ලස් කිරීම අලෙවි කිරීම දැනට ශක්්‍යතා අභියෝගයන්ට මුහුණ දෙන කරුණක් බව පෙනී යයි. ඒ කියන්නේ ලංකාව තුළ මේ විදුලි වාහන මේ ඒක්ලස් කිරීම තුළින් විදේශයෙන් විදුලි වාහන ගැනීමේදී අපිට සාමාන්‍ය ඩීසල් වාහනයක් ගේන්න යන වට වඩා යන 30% විතර වියදම අඩු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අපි කැප කරන බද්දෙන් ඒ ප්‍රතිලාභය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, බොහෝ ආසියාතික රටවල් විදුලි වාහන සහ ප්ලග් ඉන් දෙමහුන් විද්‍යුත් වාහන එක්ලස් කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා ශුන්‍ය තීරිබදු අනුපාතයක් පැනවීමෙන් වඩාත් හිතකර ප්‍රවේශයක් අනුගමනය කරනු ලැබ ඇත. මෙම ආකර්ෂණීය දිරිගැන්වීම මගින් ආයෝජකින් සහ නිෂ්පාදකින් ආකර්ෂණය කර ගැනීම පමණක් නොව අනාගත අපනයන විභවයන් කෙරෙහි අවධානය යොමු කරන අතරම පාරිසරික ආරක්ෂාව පිළිබඳ ගෝලීය අවශ්‍යතාව සැකම සමපාර්ථ වීම සිදු කරයි. අනිත් කාරණාව, තවද විදුලි වාහන එක්ලස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජන සීමාව සපුරා ඇත්නම් ජාත්‍යන්තර නිෂ්පාදකයන්ට සහ ශ්‍රී ලංකා වෙළඳපොළ ගවේෂණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස මෙම ප්‍රතිපත්ති භාවිත කළ හැකිය. අපි වැඩි වැඩියෙන් ආයෝජකය ගෙන්න ගන්න. මොකද අපේ අවට ඉන්දියාව, වියට්නාමේ, මැලේසියාව, ඉන්දුනීසියාව ඉතාම හොඳ උත්ප්‍රේරණයන් උනන්දු කිරීම ලබා දීලා තමයි මේ වාහන එක්ලස් කිරීමේ කර්මාන්තයේ ආයෝජකින් ලබාගෙන තියෙන්නේ. මේකේ අවසාන කරුණ මම කැමැති ඔබතුමාගේ අවසරය පරිදි මේ සභාවට කියන්න. දැන් මේ යටතේ කවුරු හරි ආයෝජකයෙක් එනවනම් මොනවද මේ ආයෝජකයේ සුදුසුකම්? එක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සමග ගිවිසුම් ගතව පවතින සමාගම්. දැනට ගිවිසුම් ගතව තියෙන සමාගම් වලට පුළුවන් පහත් සඳහන් සහන කාලය අවසන් වීමට පෙර සමාගම් විසින් ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් සිදු කිරීම. දැනට ලියාපදිංචි කෙනෙක් ඉන්නවනම් ඔවුන්ට පුළුවන් 2023 සැප්තැම්බර් 1 සිට වසර දෙකක කාලයක් තුළ ඩොලර් මිලියන 50ක් ආයෝජනය කිරීමේ කොන්දේසිය මත මේ පහසුකම ලබා ගන්න. අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන අනුමැතිය මත පදනම්ව සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පරිපූර්ණ ගිවිසුමකට එළඹිය යුතුය. මේ දැනට ගිවිසුම් ගත වෙලා තියෙන සමාගම් සහනය නව සමාගමට ලබා දීමට නම් දැනට ගිවිසුම් ගත නැති සමාගමට ගන්න නම් ඒ තර කාලය තුළම සමාගම විසින් ව්‍යාපෘති සඳහා අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක් ආයෝජනය කර සිදු කළ යුතුය. ඒ කියන්නේ සැප්තැම්බර් මේ අවුරුදු සැප්තැම්බර් 1 සිට වර්ෂ දෙකක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනය කරලා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹිලා ඕනෑම අයෙකුට, මේක මේ එක සමාගමකටවත් එක පුද්ගලයෙකුටවත් නෙවෙයි, ඕනෑම අයෙකුට විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එළඹීමට සූදානම් නම් ඔහු සූදානම් නම් මේ සැප්තැම්බර් මාසයේ ඉඳලා අවුරුදු දෙකක් ඇතුළත ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරන්න ඔහුට මේ සඳහා අවස්ථාවක් තියෙනවා. මේ කිසිම කෙනෙකුට විශේෂයක් වෙලා නැහැ. අපි මේ සඳහා මේ ආනයනයේදී බදුවාය කරන්නේ, හැබැයි නියමිත පරිදි ආදායම් බදුවාදී අපි අය කරනවා. මේකේ පැහැදිලි අරමුණ අපේ මම අර කිව්ව කාරණා පහම අපිට පාරිසරික අවශ්‍යතාවය, විද්‍යුත් වාහන වැඩි කිරීම, ආයෝජනය සහ විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් මේ රටට ගෙන්වීම. ඒක තමයි රජයේ අරමුණ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
බොහොම ස්තුතියි ඔබතුමාට. හඬක මාතිසනාකවතුම
නියන්නේ නැහැ. එකක් තමයි ඔබතුමා පෙන්වා දෙනු ලැබුවේ 2023/9 වෙනිදා අපේ කැබිනට් පත්‍රිකාව. ඒතොර විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා අපි පක්ෂපාතී. ආයෝජන ගෙන්නා ගත යුතුයි, අපි පක්ෂපාතී. හරිද? ඒවා හරි ජනප්‍රිය සහ අත්‍යවශ්‍ය ලේබල්. හැබැයි ලේබල් වලට මුවා වෙලා කියන කතාව තමයි මම කියන්නේ. ඔබතුමා කිව්වා එක් සමාගමක් ඉලක්කකට බදු සහන දෙන්න බෑ කියලා. දෙන්න පුළුවන් ආයෝජන මණ්ඩලය හරහා. හරි, බදු දෙනවනේ. කොහොමද පෝට් සිටියකට දුන්නේ? කොහොමද හම්බන්තොට වරායට දුන්නේ? ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතියකට නම් කරලා ගැසට් කරලා බඳු සාන ලබා දිය හැකි. එමුතුමා දන්නවා. හරිද? දැන් මේකේ තියෙන්නේ මෙහෙමයි. ඔබතුමාට කියන්නම්. ඉහත 3.2 සඳහන් වා සහන කාලය තුල සමාගම් විසින් ව්‍යාපෘති සඳහා අවම් වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 50ක් ආයෝජනය සිදු කරනවා නම් ඒ සමාගමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හරහා ආයෝජන මණ්ඩලයෙන් එක ගිවිසුමක් අත්සන් කරන්න ඕන. ඕක තමයි මේ 9/11 දාපු කැබිනට් පත්‍රිකාව. මාගාව තියෙන අනිත් කැබිනට් පත්‍රිකාව. මේ එකක්. ඊළඟ එක මොකද්ද? ඒ කැබිනට් පත්‍රිකාවේ අංක මම කියන්නේ MIP ඇලිරක් CP ඇලිරක් 25 2023. අන්නේ මේකෙන් ගන්නවා ඔය අවසරය දෙන්න ඕන කියන එක මේ පත්‍රෙන් ගන්නවා. හරිනේ. ඩොලර් මිලියනකට 50ට වඩා ආයෝජනයක් එනවා නම් නේද? ඒ ආයෝජනය සඳහා අපි ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතියකට නම් කරලා ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා ඔවුන්ට වසර දෙකක බදු සහන කාලයක් ලබා දෙනවා කියලා මුළු පත්‍රිකාවේ ගන්න. ඒ පත්‍රිකාවම කියන හැබැයි සමාගමෙන් සමාගම කැබිනට් මණ්ඩලයට එන්න ඕන කියලා. දැන් ඒ සමාගම තමයි ඊළඟ මේ ඇවිල්ලා තියෙන්නේ. මගවතින් ඒ කැබිනට් පත්‍රිකාව. ඒතර ඔබතුමා කිව්ව මොකද්ද? මේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් ඉදිරි අවුරුදු දෙකට ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරන්න ඕන. හැබැයි මේ සමාගම අලුතෙන් ආයෝජනය නෙවෙයි මේ පරණ ආයෝජනයකට මේ සහනය දෙන්න යන්නේ. හරිද? මේ තියෙන මාගාව ඔබතුමාට වන්න මම රනිල් වික්‍රමසිංහ ඒකෙත් හරි හාස්‍යදනකයි. ඒ කියන්නේ මෙයා මේක ඉදිරිපත් කරන එතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මේ පත්‍රිකාව ඉදිරිපත් කරන එතුමා ඊළඟ එතුමා ඉදිරිපත් කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හැටියට. ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයා හැටියට මේකට අවශ්‍ය වෙන බේස් එක පදනම හදා ගන්නවා. ආයෝජන ප්‍රසංවර්ධන අමාත්‍යවරයා හැටියට කැබිනට් පත්‍රිකාවක් එනවා. හරිද? ඒක මා ගාව තිනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ තමයි මෙම සමාගම නිශ්චිත කොට මේ බදු සහනය දෙන්න කියලා කියන්නේ. මම එවන්නම් කැබිනට් පත්‍රිකාව අවශ්‍ය නම්. හරිද? ඒ නිසා මම කියන්නේ මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ මගේ මතු කරන. ඔව්.
ගරු රාජ්‍ය අමාත්‍යතුමා. ශ්‍රීමල පිටිමැතිතුමා.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මේ විෂය එතුමාට තිතාම අදාළයි. එතුමා සෝදානම් මේ සඳහා පැහැදිලි කිරීමක් කරා.
හොඳයි.
ගරු. ඒ කියන්නේ මෙහෙමයි. වෙස්ටර්න් Western Automobile Assembly Private Limited කියන සමාගම වෙනුවෙන් දාපු කැබිනට් පත්‍රිකාව.
ඔය පත්‍රිකාව කැබිනට් එකට ගියේ නැහැ. කැබිනට් එකට නොගිය පත්‍රිකාව මගේ දෙනක ජනාධිපතිතුමා අත්සන් කළත් නැහැ.
ඔව්.
නිසා ඒක අදාළ නැති
එක. මේක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ
ඔක කැබිනට් එකට ගියේ නැහැ මේ ගරුමන්තුමා.
මේක මගේ ඩ්‍රාෆ්ට් එකක් නෙවෙයි.
ඔක ජනාධිපතිතුමා අත්සන් කළත් නැහැ.
නමුත් මේක තමයි ඒක තමයි දැන් හොඳයි. හරි මට යවන්න නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි දැන්
හොඳයි.
කැබිනට් මණ්ඩලයට යාමට නියමිත කැබිනට් පත්‍රිකාව මාගව තියෙනවා. හරිද? දැනට සම්මත කරපු පත්‍රිකාවෙන් තමයි පදනම හදාගෙන තියෙන්නේ යම් සමාගමට මෙම සහනය දෙන්න.
මේ
පදනම මත නව කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරන්නේ
නැහැ. ඔය පත්‍රිකාව ජනාධිපතිතුමා අත්සන් කළත් නැහැ. එහෙම පත්‍රිකාවක් යන්නෙත් නැහැ මං වගකීමෙන්
කියන්නේ නැද්ද? ආ යන්නේ නැත්තම් හොඳයි.
හරි බොහොම
ඉස්සෙල්ලා. හැබැයි ඔක්කොම යන්නේ ඔක්කොම හදනවා.
ඔව් අර කලින් දාපු එකකට මේකට
අතුලක් කරන්න බෑ. ඒ කැබිනට් පත්‍රිකාවේ පරණ ආයෝජනය තමයි ඔවුන් ගණනය කරලා කියන රුපියල් බිලියන 8ක් කියලා. රුපියල් බිලියන 8ක් කියන ආසන වශයෙන් ගත්ත ඩොලර් බිලියන 24. ඒ ඔබතුමා ඒ මත තමයි මේක සක. ඒක තමයි මගේ ප්‍රශ්නේ උනේ.
ඒ ඔබ
ගරු නියෝජක ගන්න මගේ ප්‍රශ්නේ උනේ කැබිනට් පත්‍රිකාව සැප්තැම්බර්
මා කියන්නේ.
නියෝජක කතානායකතුමනේ දැන් මේ කියන්නේ කැබිනට් නොගිය ජනාධිපතිතුමා අත්සන් නොකරපු කැබිනට් පත්‍රිකාවක් මම දැක්කා. එහෙම එකක් එතුමා මේ මේ මේවා කරලා තිබුණා. නමුත් ඒක එහෙම එකක් නැහැ. මේ කැබිනට් එකට අත්සන් කළා ගියාට පස්සේ නේ කැබිනට් පත්‍රිකාවක්
එන්නේ.
ඒකට ඔබ එතුමා කියන කාරණේ මම සම්පූර්ණ එකගයි. ආයෝජන අමාත්‍යවරයා හැටියට පරණ ඒවා මේ පස්සට එකතු කරන්න බෑ. ඒක එකගයි.
හරි. බාමසෙත. කරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජක කතානායකතුමනේ ඉතාම වැදගත්. ඉතින් මේ යෝජනා ඉදන් පුළුවන් කැබිනට් පත්‍රිකා සකස් වෙන්න පුළුවන්. හැබැයි කැබිනට් පත්‍රිකා පිළිබඳ අධ්‍යයනය කරලා කටයුතු කිරීම අමාත්‍යවරයාගේ වගකීම. කැබිනට් මණ්ඩලයේ වගකීම. මුදල් අමාත්‍යාංශයේ වගකීම. ඒ නිසා ඔය කියන වර්ගයේ කැබිනට් පත්‍රිකාව මෙතුමා කියනවාගේ කිසිසේත්ම අනුමත වෙලත් නැහැ. කැබිනට් වලට ගිහිල්ලත් නැහැ. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා අත්සන් කළත් නැහැ. අපි ක්‍රියාත්මක වෙන කැබිනට් පත්‍රිකාව සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට මේ අයිතිවාසිකම ලබා දෙන කැබිනට් පත්‍රිකාව.
හොඳයි. බොහොම ස්තුතියි. දැන් ඇති වගේ නේද
පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණය මේ සභාවට ඉදිරිපත් කරනවාද කියලා. ඒ කියන්නේ මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව සම්මත කරන ලද කැබිනට් පත්‍රිකාව පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරපු නිරීක්ෂණ.
දෙලොම මමන ගමනත්තා.
නැත් තීරණේ තියනවද මම දන්නේ නැහැ. කියනවද ඔබතුමාද? ඒකේ බොහොම පැහැදිලිව සඳහන් කරන ඔබතුමා අහපු එක හොඳයි. සංදේශයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වාහන එක්ලස් කිරීමේ කර්මාන්තයේ නියුතු දේශීය ආයෝජකින්ට බලපෑමක් සිදුවන්නේද යන්න පිළිබඳව කරුණු අධ්‍යයනය කර සලකා බැලීම පිණිස නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්න. මේක මේ ඔව් එතකොට කර්මාන්ත අමාත්‍යංශයෙන් වාර්තාවක් ඉදිරිපත් කරයි. ආයෝජන අමාත්‍යංශය හැටියටත් ගරු මන්තුමා අපි පෙනී හිටිනවා. මොකද තවත් අය ඉන්නවා මීට කලින් දැන් මේ කර්මාන්ත ඉන්න. ඒතකොට ඒ අයට අසාධාරණයක් වෙන විදිහේ කෙරුවොත් බැලන්ස් එක නැති වෙනවා. අපි ඒක කරන්න දෙන්නේ එහෙම වෙන්නේ
නැහැ. හරි බොහොම ස්තුතියි.